ಬದಲಾಗಿ ಬಾಲಾವತಾರಿ ನೌಕರಿ ಸಮಗ್ರ ಅತಿ ಬಲಾಗಿನಿಯ ಮನೆಯಲ್ಲಿ ಲಘುನ್ನತಿ ಹಾಕ್ತೀರ ಗಂಡಕಿ ಒಂದೇ ತೆಗೆ අපිට පටන් ගන්න තියෙන්නේ ඒක සද්දු සංඛ්‍යා කියලා දැන් පටන් ගන්න තැන ඉඳන් නේ. බලාගෙන ඒක සද්දු ඒක ශබ්දය තෙම සංඛ්‍යා අතුල්‍ය අඤ්ඤ සහායත්තු අසහායත්තු අන්තිමේක ඒක කියන්න ඕන සංඛ්‍යා අර්ථ අතුල්‍ය අර්ථ අඤ්ඤ අර්ථ අසහාය අර්ථ ඇත්තේය. යදා සංඛ්‍යාත්තු යම් කලෙක සංඛ්‍යා අර්ථ ඇත්තේද තදේක වචනු එකල්හි ඒක වචන වේ. අඤ්ඤත් අනික් අර්ථයන්හි සබ්බ වචනෝච ඒක වචන බහු වචන යන සියලු වචන ඇත්තේද වේ. යාදීනං ය ආදී සර්වනාමයන්ගේ ආලපනං නත්ති ආලපන පදයක් නැත. තව ටිකක් අපි කියවගෙන යමු. ත සි ත ශබ්දයෙන් පරව සි විභක්තිය යෙදේ. සිංහි සං අනපුංසකස්ස ඉති ඒව. සිංහි සං අනපුංසකස්ස යනු මතු සූත්‍රයෙහි යෙදේ. ඒත තේ සංතෝ යනු ආදේශ විධාන සූත්‍රයි. ඒත තේ සං යනුද තෝ යනුද පදයෝය පද දෙකකි. ඊට පස්සේ කලින් අපි අර අනුවර්තනය කරගන්න කියලා සූත්‍රයට කලින් කිව්වානේ පද තුනක් සිංහි සං අනපුංසකස්ස කියලා. ඒ පදත් එකතු කරලා අපි සූත්‍රයේ අර්ථ කියනවා. සිංහි සී විභක්ති ප්‍රත්‍ය පිටුපසින් ඇති කල්හි අනපුංසකානං නපුංසක ලිංග නොවූ ඒත තේසං ඒත ත යන
ශබ්දයන්ගේ
තෝ තකාරය
සං
සකාරයකට පැමිණේ. අපි ඒකේ වෘත්තියත් කියලා තේරුම බලාගෙන යමු. සිංහි
සිංහි
සී විභක්තිය පිටුපසින් ඇති කලෙහි
සී විභක්තිය පිටුපසින් ඇති කලෙහි
අනපුංසකානං
අනපුංසකානං
නපුංසකලිංග නො වූ
නපුංසකලිංග නො වූ.
ඒ කියන්නේ පුල්ලිංග ශ්‍රීලිංග උ කියන කෙනේ තේරුම නපුංසකලිංග නො වූ කියද්දී ලිංග තුනයි. ඒකෙන් නපුංසකලිංග නො වූ කියද්දී ඉතිරි ලිංග දෙකේවි කියන එකයි තේරුම. ඒතත ඉච්ඡේතේසං
ඉච්ඡේතේසං
ඒතත යන මේ සර්වනාමයන්ගේ තකාරස්ස
තකාරස්ස
තකාරය හට
තකාරය හට
ස හෝති
ස හෝති
ස යන ආදේශයක් වේ
ස යන ආදේශයක් වේ
සෝ
සෝ
ත ශබ්දයේ ප්‍රථම ඒක වචනයෙහි සෝ යනුවෙන් පදයක් සැකසෙයි
සෝ යනුවෙන් පදයක් සැකසෙයි.
හරි, දැන් මොන සෝ වෙනකන් මේ සෝ කියන පදේ හැදුන හැටිමයි කිව්වේ. අපි දැන් බලාගෙන යමු මුල ඉඳන් මොකද්ද කිව්වේ. දැන් මෙතනදී ඒක කියලා දැන් ශබ්ද කියාගෙන යද්දී ඒක කියලා ශබ්දයක් ගැනත් කිව්වා. එතකොට මේ ඒක කියන ශබ්දය එක අර්ථයක විතරක් නෙවෙයි අර්ථ ගානක යෙදෙනවා. දැන් අපි දන්නේ එකක් කියපුවාම නිකන් සංඛ්‍යාර්ථය විතරයි බොහෝ විට අපිට ප්‍රකට. ඒ වුණාට සංඛ්‍යාර්ථයක් විතරක් නෙවෙයි මේ ඒක කියන ශබ්දයේ තවත් අර්ථ කීපයක් තියෙනවා. ඒ ටික තමයි ඊළඟට අර කිව්වේ ඒක සද්දෝ සංඛ්‍යා අතුල්‍ය අඤ්ඤ අසහායත්වෝ කියලා. පැහැදිලිද? එතකොට මොනවද ඒ අර්ථ? සංඛ්‍යා අර්ථය කියලා කියන්නේ ඉතින් යමක ගානක් කියවෙන අවස්ථාව. එක ගහක් කියලා අපි කියනවා. එතකොට මේක සංඛ්‍යාවක් කියන්නේ. එක ගහක් තියෙන. එක පෑනක් තියෙන. එක පොතක් තියෙනවා. කියන්නේ ඒ හැම තැනකම සංඛ්‍යාවක් කියවෙන. ඒකට අර පදයේ ගාන ගැන කියවෙන අර්ථය නිසා අපි ඒකට කියනවා සංඛ්‍යා අර්ථය කියලා. එහෙනම් එතකොට ඒ ගහක් කියන පදයක් අපි එක ගහක් කියලා කිව්වොත් ඒ තැනක ගහේ සංඛ්‍යාව තමයි එක කියන එකෙන් කියවුනේ. ඒ නිසා එතනදී ඒක ශබ්දයේ අර්ථය ඒකෝ රුක්කෝ කියන තැන්වල රන්න සංඛ්‍යා අර්ථය. ඉතිරි ඒවා කියපුවාම වෙනස තේරෙයි. හරි, ඊට පස්සේ තවත් අපි කිව්වා අතුල්‍ය අර්ථය කියලා. අතුල්‍යයි කියන එකේ තේරුම සමානයික් නැහැ කියන එකයි. සමාන කෙනෙක් නැති අතුල්‍ය සමාන නැහැ කියන අර්ථය. ඉතින් එතකොට ඒකට උදාහරණයක් පෙන්නනවා ඒකෝම්හි සම්මා සම්බුද්ධෝ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකෝම්හි සම්මා සම්බුද්ධෝ. එතකොට මම මේ ලෝකයෙහි එක තව සමානයෙක් නැති අතුල්‍ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙමි කියලා. එතකොට එතන අතුල්‍යයි කියන කී අර්ථය සමාන කෙනෙක් තව නැහැ කියන එක. හැදෙන්නේ එහෙම නැත්නම් මම එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කිව්වොත් තවත් එතකොට සම්මා සම්බුදුවරු ඉන්නවද කියලා හැඟීමක් එනවනේ. එහෙම අර්ථයක් නෙවෙයි මෙතන. සංඛ්‍යාර්ථේ නෙවෙයි. හැදෙන්නේ සංඛ්‍යාර්ථයෙන් ගන්න බෑ. හැදෙන්නේ එතකොට ඊළඟ අර්ථය තමයි
තසෙන් ඒකෝ
නේද? නෑ, ඒකෝ අම්හි. ක්‍රියාපදේ අම්හි කියන්නේ වෙමි කියන අර්ථය. අස ධාතුවේ උත්තම පුරුෂ ඒක වචන පදේ. ඒකෝ ඒකෝ සම්මා සම්බුද්ධෝ අම්හි කියන එකයි. එතකොට අම්හි කියන එකේ තේරුම වෙමි කියන එකයි. අත්ති සම්ති අති අත්ථ අම්හි අම්හ කියලා තමයි ඒකට ඒ ක්‍රියාපදේ වර්ණය කියන්නේ. අස ධාතුවේ. ඒකට මේකේ තේරුම අම්හි කියන එකේ විම්. එතකොට අතුල්්‍ය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙමි. හැදී. එහෙම නැතුව එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙමි කිව්වොත් එතකොට අර්ථය ගැලපෙන්නේ නැහැ. එතකොට ඊළඟ අර්ථය තමයි අන්‍යාර්ථය. අන්‍ය කියලා කියන්නේ වෙනත් කියන එකයි. වදන්ති ඒකේ ඔය විදිහෙන් තියෙනවා. දැන් ඔය අටකතා ටීකාවලත් ඔන්න කියවෙනවා. ඒකේ ඒවං වදන්ති. එතකොට ඒකේ ඒකේ ඒවං වදන්ති. එතන මේක බහුවචනෙ මේ තියෙන්නේ ඒකේ කියලා. මේකේ තේරුම අන්‍යයෝ මෙසේ කියත්. එහෙනම් අන්‍යයෝ මෙසේ කියත්. බහුවචනෙ මේ තියෙන්නේ. ඒකනේ කිව්වේ අන්‍යාර්ථය කියන්නේ. එකෙක් කියලා කියන්නේ නම් බහුවචනෙ දෙන්න බෑනේ කොහොමද බහුවචනෙ කියන්නේ. මේක බහුවචනයි. ඒකෝ ඒකේ කියන්නේ සබ්බෝ සබ්බි. ඒ වගේ ඒකෝ ඒකේ. එතකොට මේ විශේෂයෙන් ඒවා මතක තියාගන්න ඕනේ නැත්නම් අපි පටලවා ගන්නවා මේ කොහොමද මේ ඒකෝ වෙන්නේ මේක විභක්ති වැරදිලා. එහෙනම් උනොත් මෙතන කොහොමද වදන්ති වෙන්නේ දැන් පැටලෙනවා ඊට පස්සේ. දැන් මේක බහුවචනේ තියෙන්නේ. ක්‍රියාපදේ බහුවචනේ. මෙතනත් බහුවචනේ තමයි තියෙන්නේ මේ. ඒ වුණාට දැන් ඒක කියද්දි කොහොමද බහුවචනතාවය කියලා ප්‍රශ්නයක් එනවනේ අර්ථය. එක්කෙනෙක් කොහොමද ගොඩක් වෙන්නේ? ඒක නිසා තමයි මෙතනදී අර්ථය ගන්න කියන්නේ. අන්‍ය අර්ථය. ඒ වගේ අර්ථයක් තමයි. ඒකච්ච වෙනම ශබ්දයක්. එතකොට මෙතන අන්‍යයෝ මෙසේ කියත්. ඒ වගේ අර්ථ. එතකොට තවත් යෙදෙන අර්ථයක් තමයි අසහායාර්ථය. අසහායාර්ථය කියන්නේ සහායකයෙක් නැතිව හුදෙකලාව තනිව කියන අර්ථය. එතකොට ඒකට ප්‍රසිද්ධ උදාහරණයක් තියෙනවානේ. ඒකෝ මේකේ තියෙන පිළිවෙල නම් අනිත් පැත්තට හරි. එතකොට ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. තේරුම මොකද්ද? ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. කග්ග විසාන කියන්නේ කඟ වේනට අං කීයක් තියෙද? දැකලා තියෙද? ඒ නෙවේ කියලා මම. එහෙම මම දන්න විදියට නම් මේ දැනට ලෝකේ නැති සතෙක් මේ කියන්නේ. කවන්නේ ඒක කොහොම වුණත් දැන් අපිට මේ වින්ද දීපුවන් හිතන්නේ ඒ කොහොම හෝ මෙතන කියන්නේ තනි අඟක් තියෙන සතෙක් ගැන. රයිනෝසිරස්ද කියන එක නම් දන්නේ. කියවෙන විදියට නම් එහෙම නෙවෙයි. ඊට වඩා වෙනස් සතෙක් කියන වගේ මේ කියවෙන්නේ මොකද ඒ ඈ මේක දුනවා කියනවා. අනිත් එක ඒ අඟෙන් ඔය ලිඩ රෝග සුව කරන්න පුළුවන් එහෙම ගොඩක් දේවල් ගැන කියවෙනවා. ඔකම හරි කමන්නේ රයිනෝසිරස් හරි කවුරු හරි කමන්නේ. මෙතනදී කියන්නේ මේ කතාවෙන් ඒකෝචරේ කග්ග විසාන කප්පෝ. තේරුම තමයි හරියට කඟ වේනෙකුගේ අඟක් වගේ අසහ තව කෙනෙක් නැතිව සහායකයෙක් නැතිව වාසය කරන්නේ. එකලාව හැතිරින්නේ කියන එකයි අර්ථය. එතකොට දැන් මේක පසේබුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ අර එකලාව හිඳීමේ ආනිසංශ ගැන හිම දේශනා කරද්දී එතනදී විස්තර කරන්නේ සචේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි දීරං. මේ විදිහට ඉතින් Tamanට එකට කටයුතු කරන්න පුළුවන් බොහෝම නුවණැති සත්පුරුෂයෙක් ලැබෙනවා නම් ජීවිතාන්තයේ දක්වා ඒ වගේ සත්පුරුෂයෙක්ව ඇසුරු කරන්න. නෝචේ ලබේත නිපකං සහය. ඒ වගේ සත්පුරුෂයෙක් ලැබෙන්නේ නැත්තම් අර කඟවේන් අඟ වගේ තනියම ජීවත් වෙන්න. ඒක උතුම් අසත්පුරුෂය අසුරු කරනවට වඩා. ඒක තමන්ගේ තියෙන ගුණත් පිරෙහෙන්න හේතු වෙන නිසා. කියලා මෙන්න මේ දේශනාව තමයි එතනදී පසේ බුදුරජාණන් වහන්සේලා මතක් කරන්නේ. එතකොට මෙතනදිත් කියන්නේ එතකොට අන්නේ විදියට ඒකෝ චරේ කග්ග විසාන. එතන ඒකෝ කියද්දී එකෙක් හැසිරෙමි කියලා එහෙම අර්ථ ගන්න බෑ. එකෙක් හැසිරෙමි එහෙම නෙවෙයි. මෙතන අර්ථය සහායකයෙක් නැතිව අසහායව එහෙම නැත්නම් තනිව කියන අර්ථය තමයි. පැහැදිලිනේ. ඒකට ඒතෙන් වල අපි ගන්නෙ අසහාය අර්ථය. ඒක ශබ්දයෙන් කියෙන්නේ අසහාය අර්ථය. හරි. ටිකක් වැඩි විස්තරයක් ඔක කලින් උද අපි කියලා තියෙනවා භාෂා උත්තරණේ පළවෙනි පොතේදී. උදාහරණ නම් තමයි වෙනස් ඒවා කියන්නේ නැත්තේ. ඒ වුණාට මේ විස්තරය අපි කිව්වා. ඒක ශබ්දේ කතා කරා. ඊට පස්සේ මතක් කරන්නේ යම් කාලෙක ඉතින් මේ සංඛ්‍යා අර්ථය තියෙනවා නම් එදා ඉතින් ඒ වෙලාවේදී ඒක වචනයි යෙදෙන්නේ. බහු වචනෙන් යෙදෙන්නේ සංඛ්‍යා අර්ථයේ යෙදෙති. එයි. ඉතින් සංඛ්‍යා අර්ථය කතා කරද්දී ඉතින් එකක් කියලායි කියන්න වෙන්නේ. ඒක ශබ්දයේ යෙදෙති. ඒතකොට ඒක බහු වචනෙට එන්න බෑ. හැබැයි අනිත් අවස්ථාවන් වල බහු වචන වෙන්න පුළුවන්. අසහාය අර්ථ ආදී බහු වචන වෙන්න පුළුවන්. ඒක වචන වෙන්නත් පුළුවන් බහු වචන වෙන්නත් පුළුවන්. එතකොට මේකම අපි උදාහරණ අනිත් පැත්තට ගත්තොත් ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියන එකම බහු වචනෙන් කියන්නත් පුළුවන්. ඒකේ චරාම කග්ග විසාන කප්පා. හරියට කඟවේන් අං වගේ අපි තනිව වාසය කරමු කියන එකයි අර්ථය. හරිද? ඔන්නේ තනිව හැසිරෙන පිරිසක් එකතු වෙලා ඒ විදිහ ප්‍රකාශ කරනවා.
ඒකත් කඟවේනා වගේ
කියන්නේ කඟවේනා තනියෙන් ඉන්නවා කියන එකක් නම් කියෙන්නේ නැහැ. ඔව්. කග්ග විසාන කියන්නේ කඟවෙන් අඟට. විසාන කියන්නේ අඟට කියන නම.
ඒකේ
චරාම කග්ගවිතාන නෑ එහෙම නැහැ ඒක අපි ඔව් ඒකේ චරාම කග්ගවිතාන කප්පා
කප්පා
ඔව්
කම්මලේ
තියෙන රන් වේන සලන ඔව් සමහර ඒ අඟ කියන අර්ථය තමයි මට මතක තිබුණේ මොකද කග්ගවිතාන මම තව පොඩ්ඩක් බලන්නම් ඒක විසාන කියන්නේ ම අඟට මොකද තනි අඟක් තමයි තියෙනවයි කියලා කියන්නේ. කඟ වේනට. හරි.
කඟ වේනවා.
අපි ඉස්සරහට යමු. එතකොට ඒකයි කියන්නේ වෙනත් අර්ථවලදී එතකොට බහුවචන වෙන්නත් පුළුවන් මේ වගේ තැන්වල. ඒකේ එවන් වදන්ති. ඒවත්. ඒත් එක්කම තව කාරණාවක් කියනවා මේ ය ආදී ශබ්දවල ආලපන පදයක් නැහැ. දැන් ගන්න බලන්න වරණගිරි පොතත් ළඟට අරගමු බලන්න වරණගිරි පොත විමල ජීවාශ පොත ගන්න බලන්න බරවේවි පුස්තකාලෙන් හරි ගන්න ඕනේ නේ ගමන් කියනවා තමතක වුණත් නේ ළඟ තියෙන ඉතින් හරි බලන්න එහෙම නම් ඇයි මේ ය ආදී ශබ්දවල ආලපනයක් නැත්තේ? ඉතින් ආලපනයකට අර්ථ කියන්න බෑ එතන. දැන් වැදිරිනේ දැන් යමෙක් කියලානේ කියන්නේ. දැන් යමෙක් කියන එක අපිට යමෙක් කියලා මේ කතා කරන්නෙම ළඟ නැති කෙනෙක් ගැන. වැදිරිනේ නේද? එතකොට ළඟ නැති කෙනෙකුට අපි කොහොමද කතා කරන්නේ? එම්බා යමෙක් කියලා අපිට කියන්න බෑ. නේ යම කියලා නමක් තියෙන කෙනෙකුට නම් කියන්න
පුළුවන්
නේද? එහෙම නෙවෙයි. අර යම් කියන අර්ථයේ තියෙන පදයක පදයකට අපිට කතා කරන්න බෑ. ආලපන පදයක් දාලා. ඒ නිසා ඒවට ආලපන පද නැහැ. ඒකට ත ශබ්දත් එහෙමයි. හේතෙම කියන එකනේ. හේතෙම කියලා කියන්නෙම මධ්‍යම පුරුෂ පදයක් නෙවෙයි. ප්‍රථම පුරුෂ පදයක්. ඒ කියන්නේ ළඟ නැති කෙනෙකුට අමත කෙනෙක් ගැන කියන්න තමයි අපි ත ශබ්ද ආදී පාවිච්චි කරන්නේ. පැහැදිලිනේ. එතකොට ඒ නිසා එම්බා හිතෙම කිව්වොත් ඒක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. අන්න ඒ වගේ නොගැලපෙන නිසා තමයි මේ ශබ්දවල ආලපන පදයක් නැත්තේ. බලන්න වර්ණගී පොත්වල දීලා තියෙනවද කියලා අරපු. ඔව් තියෙන විදියක් නැහැ. පැහැදිලිනේ. ඒ වගේ ආලපන නැහැ. ඊට පස්සේ ත ශබ්දයෙන් පස්සේ සී විභක්තිය ගන්නවා. දැන් අපි ත ශබ්දයයි මුලින් දැන් කතා කරන්න යන්නේ. ත ශබ්දය බලන්න වර්ණගිලි පොත්වල ත ශබ්දය වර්ණගල තියෙන තැන් පෙරලා ගන්න. ත එතකොට මේ ශබ්දයේ මුල තමයි ත. අර්ථය මොකක්ද? ත කියන කී අර්ථය ඒ කියන අර්ථය. එතකොට මේකේ අපි ඒක වචන පදේ හදන්න යන්නේ ප්‍රථමාවේ ත ශබ්දය දන සී විභක්තිය ප්‍රථමා ඒක වචනයි. ත සී ඊට පස්සේ අපි ඒත තේසන්තෝ කියන සූත්‍රය ගන්නවා. ඒ සූත්‍රයෙන් මොකක්ද කරන්නේ? මෙත හට ත කියලා ආදී ආදේශයන් ගන්න. ත හට තයන්නක තයන්. අපි මෙතන මේ පැත්තට ගියොත් නැත්නම් පැටලෙනවා. ත හට තයන්නක් ගන්නවා. ඊට පස්සේ සී විභක්තිය තියෙනවා. පැහැදිලිනේ? සූත්‍රය දැන් කියපු සූත්‍රය. ඒත තේසං තෝ. ඊට පස්සේ මෙතන මේ තියෙන සී හට අපි ඕ කියන ආදේශය ගන්නවා. මොකද්ද සූත්‍රය? මේ සූත්‍රයත් සෝ. සෝ කියන සූත්‍රයෙන් සී හට ඕ. ඊට පස්සේ මේකේ සයන්නේ තියෙන පූර්වස්වරය වෙන් කරලා තොට මේක ලොක් කරලා මේකට පමුණුවපුවම තොට මෙතන සූත්‍ර කීපයක්. පුබ්බ මදෝටික සූත්‍රය, සරලෝපෝ සූත්‍රය, නයි පරම් සූත්‍රය. ඊට පස්සේ සෝ කියලා පදයක් එනවා. ප්‍රථමා ඒක වචන පදේ පුල්ලිංගයි. පුල්ලිංග ප්‍රථමා ඒක වචන පදේ. තේරුම එතකොට හිතේම. එහෙම නැත්නම් විශේෂණ පදයක් විදිහට යෙදෙනවා නම් ඒ කියලාමයි අපි කියන්නේ. සෝ පුරිසෝ කියලා කිව්වොත් හෙතෙම පුරුෂයා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ පුරුෂයා සෝ පුරිසෝ. සෝ රුක්කෝ. ඒකට අපි ඉස්සරහට ඊළඟේවත් කතා කරලම ඊට පස්සේ ප්‍රශ්න ටිකක් අහමු නේද? හරි. ඊට පස්සේ උදාහරණ ටිකක් කතා කරගෙන යනවා. මේ ටික ඉවර වුණාම ඊළඟ සූත්‍රයත් අපි කතා කරමු නේද? තස්සවා නත්තං සබ්බත්ත යනු ආදේශ විධාන සූත්‍රයි. තස්ස යනුද වා යනුද නත්තං යනුද සබ්බත් යනුද පදයෝය පද හතරකි. අපි ඒ ටික ගලපලා අර්ථ කියනවා. සබ්බත් සියලු ලිංගයන්හි තස්ස සබ්බ නාමස්ස ඒ සර්ව නාම ශබ්දයේ තස්ස තකාරය හට වා විකල්පයෙන් නත්තං නකාරයක් වේ. අපි වෘතියත් ඒත් එක්කම කියනවා. තිලිංගේසු ලිංගු තුනෙහි සබ්බාදී තකාරස්ස සර්වනාමයාගේ තකාරය හට
සර්වනාමය නාමයේ තකාරය හට
වා විකල්පයෙන්
වා විකල්පයෙන්
නෝ හෝති
නෝ හෝති
නකාරයක් වි
නකාරයක් වි
නේ තේ
නේ තේ
පුල්ලිංග ප්‍රථම බහුවචනයෙහි
පුල්ලිංග ප්‍රථම බහුවචනයෙහි
නේ තේ යයි
නේ තේ යයි
විකල්ප පද දෙකක් සැකසී
විකල්ප පද දෙකක් සැකසී
සේසං සබ්බ සමං
සේසං සබ්බ සමං
සෙසු පද සැකැස්ම
සෙසු පද සැකැස්ම
සබ්බ ශබ්දය හා සමය
සබ්බ ශබ්දය හා සමය
සබ් කොමන සබ්බ ශබ්දේ වරණේ ගුණි
සබ්බ
සබ්බ සබ්බ සබ්බි සබ්බං සබ්බි ඔය විදිහට නිවරණේ ගුණි ඒ විදිහටම තමයි මේකත් එතකොට ඔව් තව පොඩ්ඩක් තියෙනවා අපිට කියන්නේ නත්තං ඒව විශේෂෝ
නත්තං ඒව විශේෂෝ
නකාර ආදේශයම වෙනසයි විශේෂයයි එතකොට මෙතන විශේෂයකට වෙන්නේ ඒ තයන්න වෙනුවට නයන්න කලුතෙන් ආදේශ වෙලා අමතර පදයක් හැදෙන එක නැත්නම් ඉතිරි පද සැකැස්ම සබ්බ ශබ්දයේ වගේ එතකොට සබ්බ ශබ්දයේ වත්ින් මතක තියෙන්න ඕන නේද පොත දැන් අරගෙන කියන්න හරි නේද පුළුවන් වෙන්න ඕන කියමු බලන්න පොඩ්ඩක් මේ සබ්බ ශබ්දය උන්නේ දැන් මේ ටික අපි තව ශබ්දය පුල්ලිංගය නේක තියෙන්නේ පොත බලාගෙන හරි ගමහ තයන්නේ පදක් තියෙනවා ඒව අමතක කරන්න බෑ සෝ නේ තේ නං තං නේ තේ තේන නේන නායතාය කියන ඒවා ශ්‍රී ලිංග තේවි තේවි ඇති ඇති ඒ ටික හෙමීද ඔව් නම් ඒ ටික හෙමීද පස්සේ බලාගන්න කොහොමද හැදෙන්නේ කියන එක එතකොට ඒ ටික ලේසි අර සබ්බ ශබ්දයේ පද හැදුණු විදිහම තමයි එතකොට වෙනසකට තියෙන්නේ තයන්න වෙනුවට නයන්න ආදේශ කරගන්නවා මේ දැන් කියපු සූත්‍රේ හැදෙන්නේ හරි තව ටිකක් අපි ඉස්සරහට කියාගෙන යමු. ඒකේ නේතේ පද දෙක ත ශබ්දය තියෙනවා. ඊට පස්සේ ත ධන යෝ. ඊට පස්සේ මේ කොහොමද මේක තේ කියලා හැදුනේ? සබ්බේ කියන පදේ හැදුනා වගේ.
තේ හැදෙන්නේ යෝට ඒ එනවා.
මොකද සූත්‍රය?
සබ්බ
යෝනීන මා ඒ කියන සූත්‍රයෙන් ද මෙතෙන්ද ගන්න. ඒක තමයි කියන්නේ.
අතෝ ආයි අතෝ නිච්චං.
ඒ නී ප්‍රත්‍යයෙන්. මෙතෙන්ද කොහමද සබ්බේ කියන පදේ හැදුනේ?
ඒක තමයි
නේද? ඔව්. අපහොත් කියලා ගන්න.
සබ්බ
නාම කාරතේ පටමෝ සූත්‍රය තමයි සබ්බාදීනං අකාරතෝ පරෝ පටමෝ යෝ ඒත්තං යාති මොකද්ද
සියලු යෝකත්යන් හා පරව යෝට ආදී දෙනවා කියන්නේ සබ්බ යෝ නිනමා කියන එක කියන්නේ ඒකේ කියන්නේ නීගමයි.
යෝ සහ නීහට වෙන ආදේශයක් යෝ සහ නීහට මේකම තමයි වෙන්නේ. නමුත් මෙතනදී විශේෂයක් කියනවා මේ සර්වනාම සම්බන්ධව විශේෂයෙන් මෙන්න මේ වෙන සූත්‍රයක් විදිහට මේක පෙන්වනවා බලන්නම් අර කැයි ගත්තේ නැත්තේ කියලා. ඒ දැන් වල හේතු කියනවා.
එතනක් කියනවා සකාරයෙන් පරිවෙච්ච ජෝන් එකේ මායන්නම් ගන්න
කියන.
ඈ? සබ්බේ වෙන මාය සූත්‍රයෙන් කියන අකාරාන් දෙකෙන් පරිවෙච්ච ජෝන් වලට ගන්න කියන්නේ මායන්නක් වේ කියන්නේ.
මෙතනත් යෝ වලටම තමයි ගන්නෙ. මම බලලා කියන්නම් මොකද්ද අරක නොගන්න හේතුව කියලා. මේකෙන් මේ සර්වනාම කොටසට වෙනම බලපාන දැන් පොදුවේ අර නී කතාවත් ගත්තොත් ඊට පස්සේ මෙතන ටිකක් පැටලීම් වෙන්න පුළුවන් නිසා කියන වගේ පැත්ත අපේ ඉන්න මම බලලා කියන්නම් ඒක. කියලා තියෙනවා බොහෝ විට මේ හේතුත් එක කියනවා. ඒ ටික අපි බලන්න ගියොත් දැන් වෙලා යන නිසා අපි ඒ ටික පස්සේ කියනවා. ඒක ප්‍රශ්නයක් විදිහට ලියලා තියන්නේ. ඒකේ නැතත් වෙන තැන් වල හරි කියන. මෙතනදි කියන්නේ මේකත් දැන් අකාරාන්ත මේකේ මේකත් අකාරාන්ත ශබ්දයක්. අකාරාන්ත එතකොට බුද්ධ ශබ්දය කියන්නේ අකාරාන්ත ශබ්දයක්. එතකොට ඒ ශබ්ද වලයි මේකේ වෙනසක් තියෙන බව පෙන්වන්න ඕන නිසා තමයි මේකේ යෝහට ආදේශය ගන්න කියන්නේ. එතකොට අරකේ අපි ආදේශ කරලානේ ගත්තේ අකාරයක් පදාන්ත ඇතැම් තැනක පදාන්තයට ආදේශයක් කරලා තමයි ඊට පස්සේ ඒ කියලා ගත්තේ. මේකෙදී එහෙම නෙවෙයි. මේ ශබ්දයක් නිකන් බුද්ධ ශබ්දේ වගේ. බුද්ධ ශබ්දය අකාරාන්තයිනේ. ඒතොර මේ දෙකේ වෙනසක් නෑ. ඒතොර දෙකටම පොදු සූත්‍රයක් කිව්වොත් නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකත් දැන් තා කියලා ඉන්න බැරිද? දැන් ඒ නිසා මේ සර්වනාම ශබ්ද සහ අනිත් ශබ්ද අතර බහුවචනයේ වෙනසක් තියෙන නිසා දැන් බුද්ධ ශබ්දයක් මේ වගේමනේ. බුද්ධ ධන යෝ කියලා තියෙනවා. මේ දෙකේ වෙනස මොකද්ද? දෙකටම එකම සූත්‍රයක් කිව්වොත් එහෙම. දැන් දෙන්නේ නේද? ඒ නිසා තමයි බුද්ධ ශබ්දයට බලපාන රීතිය නෙවෙයි මෙතෙන්න බලපාන්නේ වෙනස් රීතියක් බව පෙන්වන්න ඕන නිසා තමයි මේකට වෙනම සූත්‍රයක් කිව්වේ. එච්චර විස්තරයක් කියලා නැහැ. ඒ කියන කාරණාව ඕක තමයි තේන්නේ. මෙතන එතකොට කියන්නේ ඔවුන්ගෙන් ප්‍රථම ශබ්දය වන ඒ කියන්නේ සර්වනාම ශබ්දවල සබ්බ ශබ්දයේ ප්‍රථම ඒක වචනේ බුද්ධ ශබ්දය වගේ ප්‍රථම ඒක වචනේ දැන් බුද්ධ ශබ්දය වගේ නිසෝ කියලා හැදෙන්නේ. තව ශබ්දයෙන් පස්සේ ඕ කාර්යය ඇවිල්ලා සෝ. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එනම් බහු වචනයක් බුද්ධ ශබ්දය වගේම වෙන්න ඇති. තේරෙයිද? එහෙමනම් මේක තා වෙනවා ඇති කියලා සැකයක් එන්න පුළුවන්. ඒ නිසා තමයි බහුවචනයේ එහෙම නෙවෙයි සර්වනාමවලදී සර්වනාමවලට වෙනම පද හැදීමේ රීතියක් තියෙනවා කියලා අරකට එක වෙනස පෙන්වන්න ඕන නිසා තමයි මේ විදිහට පෙන්වන්නේ කියලා. දැන් අර ඒකාරය ගණ්ඩ කියන තැන්වල මේ විදිහේ ශුද්ධ අකාරාන්ත ශබ්දවලට නෙවෙයි බොහෝ විට ගත්තේ ආදේශාදියක් අන්තයට කරලා ඒ වගේ තැන්වල. ඒත් එක්කම එහෙම නැත්තම් නපුංසක ලිංග ශබ්දවලදී එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. දැන් මේ දෙකම පුල්ලිංග අකාරාන්ත ශබ්ද. ඒ දෙකේ වෙනසක් පෙන්වන්න ඕන නිසා කියන එකයි කියන්නේ. පැහැදිලි නේ?
සර් ඒක කිදී මෙහෙම මතක තියාගන්න. දැන් අර වගේ දැන් ශබ්ද නාම නොවනේ වගේ දැන් අර පද දෙකම අපි ගන්න පුළුවන්. දැන් යෝනික මායිරු ආයේ දෙකෙන් අපිට පද ගන්න පුළුවන්.
ආ ඒ ගන්නේ ආයන්න ප්‍රථමාවට ඒ යන්න ဒုတိයාවට ප්‍රථමාවට ඒ ගන්නේ නැහැ. දැන් ඒ සූත්‍රවලත් බලන්නකෝ ඒකෙන් ඒකාරය ගත්තී ප්‍රථමාවටද කියලා. ප්‍රථමයි පදේට ගත්තේ නැහැ ඒකාරය. වැදින්නේ නේද? ඒකේ කිව්වේ ආ ඒ කියන දෙක කිව්වේ ප්‍රථමා ဒုတိယා දෙකට අනුපිළිවෙලින්. ඔව් ඒ වෙනසත් හොඳට මතක තියාගන්න ඕන. සබ්බ යෝනිනමා ඒ සූත්‍රේනොත් කවදාවත් ප්‍රථමා යෝ සත්‍යයට ප්‍රථමා යෝ හට ඒ කාර්යය ගන්න බෑ. ගත්තොත් වැරදි. දැන් මේ අපි හදන්න යන්නේ ප්‍රථමා යෝ හට ඒ කාර්යයක් ගන්න. පැහැදිලිද කතාව? සබ්බ යෝනිනමා ඒ සූත්‍රේ මොකද්ද තේජානන්ද අශමුතුම් කියන්නේ? කියමු බලන්න විස්තර. පොත පෙරලන්නේත් නැතුව ඔබ කියමු. කතාවට කියනවා නේද අර අනුන්ට පොත පෙරලනවා. කිම්? ඒක මතක නැත්තම් කියන්න අමාරුයි මෙතන විස්තර. දීරානන්ද සියලු ශබ්දයන්ට යෝ හට යෝට
මකාරයෙන් පරව
ඕ
යෝ හට
ආයන්ෙන් පස්සේ තියෙනවා යෝ
යෝ ඒකට ආ ආදේශ කරන්න පුළුවන්
ආ පුළුවන්
නැත්නම් ඒ
ආ හරි ඒ හරි ඕන එකක් පුළුවන් හරියට කතාව තේරුම් අරන්නේ දැයි යෝ කියනදී යෝ පද කීයක් තියෙනවද මොනවද තියෙන්නේ ප්‍රථමා යෝ ප්‍රත්‍යයක් තියෙනවා ප්‍රථමා යෝ ප්‍රත්‍ය සහ ဒုတိယා යෝ ප්‍රත්‍යයක් තියෙනවා. ඒතර මේ ප්‍රථමා යෝ ප්‍රත්‍යයට ආදේශ වෙන්න පුළුවන් ඕනනම් මේ කියලා. මෙන්න මේ දෙන්නටම ප්‍රථමාවේදී ආ ආදේශයක් ගන්න පුළුවන්. මේ යෝ හට යෝට හරි ප්‍රථමාවේදීන නීට හරි. එහෙම නැත්නම් ဒုတိယාවේදීන යෝට හරි ဒုတိယාවේදීන යෝට වෙන ආදේශය වුණ නීට හරි දෙන්නටම ගන්න පුළුවන් ඒ කාර්යය. කොහෙවත් ඕකේ ඔය සූත්‍රයේ කියවෙන්නේ නැහැ ප්‍රථමා යෝහට ඒ යන්නක් ගන්න පුළුවන් කියලා. තේරුණාද? ඒතර මේ සූත්‍රයෙන් කියන්නේ ප්‍රථමා යෝහට වෙන ඒ ආදේශය. ඒතකොට එතන පැහැදිලි වෙනසක් තියෙනවා. හරිද? ගත්තා. පිළිවෙලින් කියන්නේ ආදී. ඒක තමයි. ඒතර යථා සංඛ්‍යන් කියන්නේ ප්‍රථමා ဒုတိය පිළිවෙල. ප්‍රථමා යෝ හට ආයන්න ဒုတိය යෝ හට ඒ යන්න.
මේ කියන්නේ මොනවාද?
එහෙම නෙවෙයි. සියලු යෝ ප්‍රත්‍යයන් කියපුවා. එහෙම නෙවෙයි. ප්‍රථමා යෝ හට යෝ හෝ ප්‍රථමා යෝ හට වුණ නී ආදේශයට ආයන්නකුත් ဒုတိယාවේ යෝ ප්‍රත්‍යයට හෝ එයට වුණ නී ආදේශයට ඒ කාර්යිකුත් ඒවා තියෙනවා
ඒක
හරි හරි දෙයියම කරා හරි නේ ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා සූත්‍ර දෙකේ. මේකෙන් කියන්නේ ප්‍රථමා යෝ හට කරන ඒ ආදේශය. දැන් අපි කතා කරමු. අපි කියාගෙන යමු. ඉත්‍යං ස්ත්‍රීලිංග වෙහි සා නා නායෝ තා තායෝ ඉච්ඡාදි යනාදී වශයෙන් පද සැකසේ. ඒවා ඉතින් හදන හැටි කියන්නේ නැහැ. ඇයි? දැන් කියපු සූත්‍රවලින් මේ වෙනකන් කියපු ඒ වගේ හදන්න පුළුවන් නිසා. ඒ නිසා දැන් අපි කට්ටියට හදන්න දෙමු නේද? හදනවා. අපි මොකොත්ම නොකිය ඉන්නවාද? තනියෙන්ම හදන්න දෙන්නේ. පොත අරන් ඇවිල්ලා හදමු. සුබද්‍රා නම් දැස්ම පටන් ගන්න. හරි, ආත්ම හඳුන් බලන්න කියමු. සුදම්ම රක්ෂිත. ඒ පද ඔක්කොම ටික සා නා නායෝ තා තායෝ. එතකොට ප්‍රථම පද 1යි, ද්විතීයි පද 4යි. ඔක්කොම ලියන්න කෙටියෙන් ඔච්චර වුණේ. මේ දෙකත් කියන්නේ බහුවචන දෙකද? ඒ දෙක අපි පස්සේ හදමු. එයාර දැන් කියපු දුක්ක. බලන හද ඉතින් පදි හැදෙන්නේ නේ කොහොමද? අතන ඉරක් කරන සීදාන් දෙපාරට පැටදෙනවා. ඒක වෙනම ඊළඟ කෙලෙන් දාන එකයි හොඳ. ඊට පස්සේ සී සීඔ අපහු සී එක කයි කියන එක පැටලෙනවා.
ඒක වෙන කියලා පෙන්නන්න මම
ඉරට එකකින් දාන්න ඕනේ. අපිට මේ බලන්න.
ලයිට් එක නේද? ඒක පොඩ්ඩක් ගන්න.
කරදර බල
ආකාරයේ හරිම සූත්‍රයෙන්
හදාගෙන
ආගෝ කියන්නේ
නේද දැන් මම ගැන තුනක් අපි කියන්න තනියෙන් දැන් හදන්න පුළුවන් වෙන්න පුල්ලිංග පදයක් ශ්‍රීලිංග කරන දෙන සූත්‍රය. ඉත්‍යං අතෝ ආපච්චෝ. අපි කතා කළා නේද? ළඟදීත් කතා ඊට පස්සේත් කතා කළා. අර මේ පද ටික ශ්‍රීලිංග කරන විදිය ගැන කතා කළේ. ශ්‍රීලිංග පද කතා කරලා ඉවර වෙලා ඊපස්සේ මොකද වුනේ? ඒකත් ලියන්න ඕනේ. ලියන ලොක් කරලා පෙන්නන්න. ඔක්කොම ලියන්න ඕනේ. ඒක එතනින්ම 100ක් ලොක් කරන්න. ආයෙත් දැන් පටලවනවා දැන් හොඳට බලන්න ප්‍රථම ඒක වචනේ මොකද්ද කියලා. ඔව් ශ්‍රීලිංග ප්‍රථම ඒක
වචනේ.
බලන්න ප්‍රථම ඒක වචන වලින් මොකද්ද කියලා. ඒ පදේ තමයි දැන් හදන්නේ. ඉතින් ඒක ආපච්චයෝ ගත් ආපච්චයෝ කියලා ගත්තම ඔක තා කියලා තියාගන්න පුළුවන්.
නැසන්නට ඕන අපි සම්ප්‍රදායික වචනේ යොදන්න. කියලා අරගෙන
ඔව් ඉතියම දවාපච්චයකින් තා කරලා ගන්න පුළුවන්.
කොතනින් තා කරන්නේ? සා
සාවාතරන්නේ. මේකෙන් තමයි උඩින් තමයි සා වෙන්න ඕන.
ආ සායන්නක් අපිට සා කරන්න බෑනේ. මේ බහු සායන්නේ සායන්න කරන්න පුළුවන්. අපි දැන් ශ්‍රීලංක සබ්ද සබ්ද රද්දසත් බබා කියලා
නම්
මේ බහුවචන කියන්නේ කියන්නේ සාකරන්න පුළුවන් බහුවචන. සාකරන්න කියලා මේකෙන් බහුවචනද?
මේ බහුවචනේ නම් කොහොමද තා තමයි.
නෑ සම් දැන් මේ කියන්නේ සා සබ්දෝ කියන්නේ
මේ පෙළවල් දෙක මාරු වුණා නම් හරි. උඩේක ඔව් උඩේක ඔක තා කරලා ඊට පස්සේ තයන්ට සායන් ආදේශ කරනවා. මේක අන්නතනින් මේ පෙළ උඩර ගන්නද? නෑ මේ සායන්න ගත්ත එක උඩර ගන්නවා. නෑ මේ පෙළවල් දෙක මාරු වෙනවා. මේ තයන්නේ කියන තයන්න හල්ත අරක මාරු කරනවා. තයන්න තයන්නේ අයන්න වේ කරනවා. ඒ කරලා ආ කරනවා. ඒක ආයන කරනවා. ඒක තමයි ඉත්‍යම දෝ අපච්ච. ඊට පස්සේ හල් තයන්නට හල් සයන් ගන්නවා. ඔකත් ඉත්‍යම දෝයක උඩට යන්න. හේත තේ සන්තු. ඔක මකරම ඉන්දිවන හැරි. ඉත්‍යම දෝයක උඩින් එන්න. ඒක උඩට එන්න. ඉත්‍යම දෝය. හරි මේ විදිහටයි එන්න ඕනේ.
ඉතින් දිනවල තංගේ තා නේද?
තා කියලා ගත්තත් කමක් නැහැ. මේක මුලටම අරගෙන. මේ විදිහට ගත්තත් වරදක් නැහැ. කොහොමත්
තා කියලා ගත්තත් අර අයන්න අයන්නක් කරන්න ඕනේ.
මොකද්ද? තා කියලා ගන්න බෑ. ඒ ගන්නත් ඊට උඩින් එහෙමනම් ආයෙ ලියන්න ඕන අරක. තා කියලා කෙලින්ම ගන්න බෑ. දේ ශබ්දය අරගෙන ඒ ගන්නෙත් ආපච්චෝ සූත්‍රේ දාලා. දාන්න නැතුව ගන්න බෑ. ඒ ඉත්‍යමක වාපච්චෝ සූත්‍රේ දාලමයි ආකාරය හදා ගන්න ඕන. මේ පදේ හදාගෙන ඊට පස්සේ ඒකට ජිනවජන යුත්තන් හි කියලා දාලා ගත්තත් වරදක් නැහැ. කොහොමත් මතක තියා ගන්න ඕන ඉත්‍යමක වාපච්චෝ සූත්‍රයෙන් තමයි ආකාරය එකතු වෙන්නේ. කන්‍යා ගහලා තියෙන්නේ කන්‍යා එකක් හදද්දි එහෙම නේද තමයි කන්‍යා මේකේ මූල ශබ්දයට ඒකයි මම තියාගන්නේ. ඊට පස්සේ ඒක තමයි ශ්‍රී ලිංගයට එද්දී තා වෙනවා. ඊට පස්සේ ඒ තා ශබ්දයේ ප්‍රථම ඒක වචනේ පෙන්වන්න තමයි ඊට පස්සේ තා කියලා පදයක් පෙන්වන්නේ. මුලින්ම අර විදිහට දාගත්තොත් හරි. ඒක වඩා හොඳයි. මුලින්ම ඉත්තේමතු වාපච්චෝ සූත්‍රයෙන් හදාගෙන තා කියලාම මුලට ගන්නවා. ඊට පස්සේ ලිංගත්තේ පඨම ඒකම් හිවත්තබ්බේ ඒක වචන මේ විදිහට වෙලා සූත්‍රයේ අනුපිළිවෙල විතරයි වෙනස් වෙන්නේ. උඩ තේනවා ඉත්තේමතු වාපච්චෝ සූත්‍රය.
ප්‍රධාන
කතාව තියෙන්නේ මේ ශ්‍රීමද් කතාවේ මේ ඔව් ඔව් මේකේ ශ්‍රී ලිංගයේ ඉන්නේ සූත්‍රයෙන් කියන එකයි මම තියාගන්න
තියෙන්නේ.
මොකද්ද? ඉත්තේමතෝ සූත්‍රයෙන් මුලින් හදලා තමයි ඊට පස්සේ දැන් තා කියන શબ્දය ආපහු අපි ගන්නවා මූල શબ્දයක් විදිහට ඒතකොට. ඊට පස්සේ තා කියලා කියන්නේ ආපහු මූල શબ્දයක් වගේ. පැහැදිලිද? ඈ.
ඒක ජිනවචනේ.
ඒක ඒතකොට ජිනවචනයේ තියෙන පදයක්.
අත්‍යවම නතර මේ සූත්‍රයේ අගෝ කියලා හරිනම් ලබමු
කරා. ඔව්. ආගෝ සූත්‍රය අනිවාර්යයෙන්ම එන්න ඕනේ.
ඔය මැදදී තා වෙන එකේදී
ඒක එන්න ඕනේ. ආ શબ્දය ඊට පස්සේ ග සංඥාව දෙනවා කියලා මේ සූත්‍ර ඔක්කොම එන්න ඕනේ. ෆීලිං එකට අදාළ මේ සූත්‍රය දෙන්න ඕනේ.
ආකරන්නේ
ඉන්න කාරණේ නේද? ඈ? ආකරන්නේ ඒ සූත්‍රයෙන් ආ කෙරෙන්නේ නැහැ. ඒ සූත්‍රයෙන් කෙරෙන්නේ ග සංඥාව දෙන එක විතරයි. ආගෝ කියන සූත්‍රයෙන් කියවෙන්නේ ආකාරයක් කිරීමක් නෙවෙයි. ආකාරාන්ත පද වලට ග සංඥාව දෙන එක. ඒක සංඥා සූත්‍රයක්. ආප්‍රත් ඉත්‍යමතෝ ආපච්චය සූත්‍රයේ තමයි ප්‍රතිවිධාන සූත්‍රය. ඒ ආදේශය කරන්නේ ආකාරී කිරීමේ සූත්‍රය තමයි ඉත්‍යම තුආපච්චය. හල බලන්න නේද අනිත් වන්නතරල කොහොමද දැන්?
අවසරයි
ඒක සුදුසු විදියට ගන්න පුළුවන්. ඒක කොහොම ගත්තත් වරදන්නේ. යවමන්දන තරලා සූත්‍රයෙන් හල් අකුර ගන්නත් ඒ සුදුසු තැනකදී හල් අකුර බොහෝ තැනක හල් අකුර ගන්න එක තමයි ලේසි. යවමන්දන තරලා සූත්‍රයෙන් ඒ වුණාට දැන් සුමරති කියන තැන එතනදී හල් අකුර ගත්තොත් කරන්න බෑ. මයන්නක් නේ ගන්න කියන්නේ. ඒ වගේ තැන්වල ස්වරයත් එක්කම ගන්නවා. ඒක වරදක් නෑ. මේ දෙන්නේ නැහැ නේද තෝන්නේ. හරි. මේක තව මොන හරි ගැටලු තියෙද? නැතුව ඇති නේද? හරි. බහුවචන එහෙමනම් හදමු බලන්න. බහුවචන හතරක් තියෙනවා. තේජානන්ද හිමිතුමෝ. හරි. පොත අරන් ඇවිල්ලා. ඒ හතර લેසි. වැඩ වෙලා යන අපි ශ්‍රී ලිංගයේට මුලින්ම හදලම ගම ඉත්තේමතෝ ආපච්චෝ සූත්‍රේ මුලටම ඒ සූත්‍රය දාලා ඊට පස්සේ තා කියලාම ගන්නවා ප්‍රකෘතිය විදියට. තා. හරි ඒක හොඳයි. ඒක හරි ඒක බහුම්හි එක විතරක් වෙනවා. ඒක උඩින් ලියාගෙන හදාගන්න ඉත්තේමතෝ ආපච්චය. තර්ලියලා ඒ ශ්‍රී ලිංග පද හදන්න කලින්ම පොදුවේ ඔක හදලා ලියා ගන්නවා. يعني ශ්‍රී ලිංග අපි කලින් දවසේ කිව්වා හදන විදියනේ. ඉඳලා නැහැ ඒ විලාසෙ. අපි එහෙම නේද කිව්වේ. ශ්‍රී ලිංග පද හදන්න කලින් දැන් පුල්ලිංග පද හදලා ඉවර කරලා ඊපස්සේ ශ්‍රී ලිංග පද හදන්න ගන්නවානේ. ඒ තැනකදී ඉත්තේමතෝ ආපච්චයෝ සූත්‍රය ලියලා ඊට පස්සේ මේක නම්වත් කරලා ඒකට අපි තා කියලා ප්‍රකෘතියක් විදිහට හදාගන්නවා ඉස්සරලා. ඊට පස්සේ තමයි අපි ශ්‍රීලිංග පද එකින් එක හදාගෙන යන්නේ. ආයේ එකින් එකට මේ සූත්‍රය ලියන්න ඕන නැහැ. මේ ටික හැදුවා නේද? ඒ කඤ්ඤා පදේ හදද්දී මොකද ඒ කොටස කිව්වේ නේද? අජා කියලා අපි හදලා පෙන්නේ. අජා. අජදන ආ කියලා ගත්තා. ඊපස්සේ පද හතරක් කියනවා. ඒක හතරක්. තායෝ 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 ශ්‍රීලිංග පදේ නම්වත් කරන හැටි. ඊට පස්සේ ඒකට නමක් දෙනවා අපි. මේක නාම පදයක් කියලා වෙනවා. තද්දිත සමාස කිතකා සූත්‍රයෙන් ඊට පස්සේ අපව මේක ආකාරාන්ත නාම පදයක් වෙනවා.
ඊට පස්සේ ආගෝ
ආගෝ කියලා දෙනවා. ඔව්. ඊට පස්සේ සායන්නට අපි නායන්නක් ගමු අද. සාය මේ දෙක කොහොමද කියන්නේ? මේ යෝ තැන් දෙක ලොක් කරමු. ඊළඟට යෝ ලොක් කරමු. කොහොමද පද හැදෙන්නේ? හැදෙන පද කීයක් තියෙනවද? මොනවද?
නානායෝ
තාතාරු. ඒක කොහොමද මුල් දෙක නානායෝ කරන්න? මේකට දැන් මොකද වෙන්න ඕන? වෙන් කරලා මේ ආදේශ කෘතිම කරන දෙක අල්තයන්ට අල්නායන් තායන් ඉදින් වෙන් කරගත්තම මොකක්ද ඉතිරි වෙන්නේ? තියෙන ඉතින් දෙවියේ ඉතිරියව ඊට පස්සේ
අස්සමාව නැත්නම් සම්බන්ධ
ඒකෙම නයේ පරමකත් ගත්තා නම් හරි. යටගිරි නයේ පරමකත් ගත්තා නම් දී. නාදනයෝ ඊළඟ එක ඔක කෙලින්ම ධන ලකුණ නැතුවම ලියන්න. ඊළඟ එක කෙලින්ම නිකම්ම තායෝ කියලා කියනවා. ඊපස් මේ වෙන් කරපු යෝ තැන් දෙකම කපනවා. කියන්න බලන්න මේකට සූත්‍රය යෝ ප්‍රත්‍ය ලොක් කරන
ගපතෝච
ලෝකනාන්
ගසිතෝ
එකෙන් ලොක් කරන්න පුළුවන් ග සී සූත්‍ර ග සී ගපතෝච යෝන ලෝකෝ අන්න ආයෙදී එනවා. ඔකේ තීරුව මොකද්ද බලන්න. ඉතින් වරද්දලා ලියුවෙන් කලින් දවසේ. හරිද? ඒත් මේ විදිහට තමයි මේකේ මුල් පදේ තවට හදා ගන්න ඕන. අජ ශබ්දය නම් මේ විදිහට, එහෙම නැත්නම් ත ශබ්දය ගන්නවා නම් මේ විදිහට තෝ ශබ්දයන් උඩට තා ශබ්දයක අපි මේක වෙනම නමක් කියලා නම් කරලා මේක නාම පදයක් වෙනම කියලා නම් කරලා මේකට අපි නමක් කිව්වා වෙනම සූත්‍රයක. මොන සූත්‍රය කියලාද කිව්වේ? මොනවා කිරීමේ සූත්‍රයේද? නම්වත් කිරීමේ සූත්‍රය කියලා කිව්වා. කලිනුත් කියලා තියෙනවා. හොඳට කටියට මතක නිසා නේද?
ඒක
තාමයි. ඔව් ඔව් ඒක තාම තමයි. ආගෝ කියන එකේ තේරුම
ආයන්න ග ලෙස නම් කරනවා.
ඔව්. ආකාරාන්ත ශබ්ද වලට ග සංඥාව දෙනවා. සංඥා සූත්‍රයක් නේ. ඒක අපි කරා. ඉත්‍යං ආකාරස්ස ඝ සංඥා කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ ටික හදාගෙන මුලින්ම මේ ටික හදා ගන්නවා. ඉතින් එතකොට ලේසි. මේ ටික මුලින්ම හදාගෙන ඊට පස්සේ හැම එකේම තා කියලාම පටන් ගත්තම ලේසි. ඊපස්සේ තා කියලා පටන් ගන්නවා ජින වචන යුත්තන් හි ඒ ජින වචනේට එකඟ පදයක් දැන් හදන්න යන්න.
සාමාන්‍යයෙන් අපි මුලින්ම
දාන්න ඕනෙත්
නෑ.
එහෙම හදාගෙන ගියච්චන් මෙතන ඉඳන්ම හදාගෙන යන වරදක් නෑ. තයන්න දාලා ඊට පස්සේ ජීන වචන යුත්තන්හි ඉත්‍යමතෝ ආපච්චයෝ ඊට පස්සේ මේ ටික දාලා තා කියලා හදාගත්තා ආගුහෝ ඊට පස්සේ ඉතිපිට හදාගන්න. එහෙම උත්තර දැන් එකක් එහෙම හදලා ඊට පස්සේ පළවෙනි එකේ ත කියලා දැම්මා ඊට පස්සේ ත ජීන වචන යුත්තන්හි පෙය්‍යාර. ඒතර මේ ටික ඔක්කොම පෙය්‍යාරම ඇතුලේ. එහෙම හදන්න පුළුවන්. එකින් එකට මේ ටික ලියන්න ඕන නැහැ. මේ ටික එක හදාගත්තා නම් ඇති තේරෙනවනේ ඊට පස්සේ. හරි නේද? එහෙමනම් අපි ඉස්සරහට යමු ටිකක් නේද? වා ඉති ඒව වා යනු මතු සූත්‍රයේදී තතෝ සස්ස උස්සාය යනු ආදේශ විධාන සූත්‍රයි. තතෝ යනුද සස්ස යනුද උස්සාය යනුද පදයෝය පද තුනකි. එතකොට මේක අපි පද ගලපලා අර්ථ කියනවා. ඒකට අනුවර්තනය කරගන්න ඕන පද කීපයක්ම ඒති මාතෝ තාය වා කියන පද තුන එකතු කරලා අර්ථ කියන්නේ. තතෝ ඒති මාතෝ ඒ ඒතා ඉමා යන ශබ්ද වලින් පසුව තාය තා ශබ්දය කෙරෙන්ද පසුව සස්ස ස ප්‍රත්‍යහට වා විකල්පයෙන් උස්සාය උස්සාය යන ආදේශයක්
වේ.
විවෘතිය කියනවා තා ඒතා ඉමාහි තා ශබ්දය ඒතා ශබ්දය ඉමා ශබ්දය යන ශබ්දයන්ගෙන් පසුව සස්ස ස ප්‍රත්‍යහට වා විකල්පයෙන් උස්සායෝ හෝති උස්සාය යන ආදේශයක්
වේ.
සංසාසේක වචනේසු ඉති සංසාසු ඒක වචනේසු ඊ යනු ඒව මතු සූත්‍රයෙහි
යෙදේ.
තස්සාවා තස්සාවා යනු ආදේශ විධාන සූත්‍රයි. අපි ඒකෙත් පද ගලපලා කියනවා. තස්සා කියන්නේ වා කියන්නේ මේකේ පද දෙකක්. එතකොට කලින් ඒ කියපු පදත් එක්ක එකතු කරලා අපි මේකේ පද ගලපලා කියනවා. ඒක වචනේසු සංසාසු ඒක වචන වූ සං සා ආදේශ පසුව ඇති කල්හි තත්සා තා ශබ්දයේ ආකාරය වා විකල්පයෙන් ඊ ඉකාරයක් බවට පත් වේ.
ඉකාරයක් බවට පත් වේ.
වෘතියත් අපි කියනවා. ඒක වචන සංසාසු ඒක වචන වූ සං සා ආදේශ පරකල්හි තා සද්දස්ස ආ තා ශබ්දයේ ආකාරය වා විකල්පයෙන් ඉත්තං යාති ඉත්වයකට යයි. ඒ කියන්නේ ඉකාරයක් වෙනවා. ආකාරය ඉකාරයක් වෙනවා. තිස්සාය තිස්සා තස්සා තාය යනු චතුත්ති ඒකවචන පදයි. තාසං තාසානං යනු බහුවචන පදයි. තිස්සං තස්සං තායං යනු සප්තමී ඒකවචනයි. තාසු යනු සප්තමී බහුවචනයි. යනු කියපුවාම යන්න හිතුන්නේ නැහැ. තාසු යනු අපි ඒ ටික පද එතකොට හදලා බලමු නේ. දැන් එතකොට ප්‍රථමාවේ ඒක වචන පදේ කොහොමද? ශ්‍රීලිංග බහුවචන ආලපන ඒක වචනය ආලපන පද නැහැ මේකේ. එතකොට ဒုတိය ඒක වචනේ
නන්තං
කිම්
නන්තං
නන්තං බහුවචනේ
නානාවචනයි.
එතකොට දැන් අපිට හදන්න යන්නේ යන්න තියෙන්නේ ဒုတိය ඒක වචනය. කොහොමද විමල ජීවාශ්මතුන් හදන්නේ? කියක් තියෙනවා ඒක. කොහොමද හදන්නේ? අපි මේ විදිහට තා කියලාම මුලට ගන්නවා. තා කියලා මුලට අරගෙන තා ශබ්දය ධන අං තා අං තා අං කියලා තැන් දෙක ලියනවා. පැහැදිලිනේ? මේක තාකාරයකට අපි හරණයන්නක් ගන්න. මේකෙත් කියවට මොකක්ද මේකේ සූත්‍රය? තකාරයට නකාරය. තත්වා නැත්තම් සබ්බත්. ඊට පස්සේ පූර්වස්තරේ ලෝකයයි මේකට තැන්නේ. පූර්වස්තර ලෝකය තැන්නේ. ඊට පස්සේ නං තං කියලා පද දෙකක් තියෙනවා. පැහැදිලි. ගැටලුවක් තියෙන ඉක්මනට අහන්න බලන්න. බහුවචන පද මේ විදියමයි. වෙනසක් නැහැ. සූත්‍රයේ විතරයි වෙනස් වෙන්නේ. මොකද්ද වෙනස් වෙන සූත්‍රය? විමල ජීවා මේකම නම් හැදෙන්නේ දී එහෙම නම් වෙනස් වෙන්නේ නේද? මොකද සූත්‍රය වෙනස් වෙන්නේ නැද්ද? ဒုတိය පද හදලා. කම්මත්තේ ဒုတိය. ලිංගත්තේ පඨමා සූත්‍රය වෙනුවට කම්මත්තේ ဒုတိය. දැන් ලිංගත්තේ පඨමා කියලාම දැම්මොත් ඒවත් එතකොට පඨමා පදනේ. ලිංගත්තේ ဒုတိය. එච්චර. මේ කම්මත්තේ ဒုတိය. හරි. ඊට පස්සේ තතිය ඒක වචනය. කොහොමද? පද කීයේද?
දෙකක්.
කොහොමද?
නාය තමයි.
කොහොමද කිව්වේ? හිතලා කියන්න පුරා වෙන්න ඕන දැන්. හරි. ඒක කඤ්ඤාය කියලා කඤ්ඤා ශබ්දයේ එකයි හැදුනේ. එහෙමනම් මේකේ හැදෙන්න ඕන තාය කියලා පදයක්නේ. ය ප්‍රත්‍ය ඇවිල්ලා. හැබැයි මේ තයන්නට නයන් ඇවිල්ලා නාය කියලා පදයකට හැදෙනවා. එතකොට නාය තාය කියන පද දෙක. කඤ්ඤාය පදේ හැදුණු විදියමයි. එතකොට ඒක ඉතින් අමාරු නැහැ. ඒ දැන් දේසි ඒ නිසා ඒ කඤ්ඤාය පදේ හදපු විදිය බලාගෙන තනියෙන් ඒකත් හදා ගන්න. එතකොට බහුවචන කොහොමද පද හැදෙන්නේ? නා හිතාහි නාභි තාභි. එතකොට ඒක හදා ගන්න පුළුවන්. කෙලින්ම ඉතින් හරි ලේසි. එතකොට හි හට බී ආදේශය තා හට තයන්නට නයන් ආදේශ දෙක ගත්තා පැමිණෙවුවා. එච්චරයි. වෙන වෙනසක් නෙහේ. ඒ නිසා තමයි මේ පද හැදෙන හැටි කියන්නෙත් නැත්තේ. පොතේ කිව්වේ නැහැ ඒ ටික. ඉතින් මේ හදා ගන්න පුළුවන් නිසා කලින් පද හදපු ඒ වගේ හදා ගන්න පුළුවන් නිසා. ඊට පස්සේ දැන් කියන්නේ චතුත්ථිය හදා ගන්න හැටි. චතුත්ථියේ පොඩි වෙනසක් වෙන නිසා. කොහොමද චතුත්ථි පදේ හදාගන්නේ? ආදී කියන්නේ දෙය පොරවතර ආදී
හා
මේ සූත්‍රයෙන් කතා. මේ ඔක දැන් ගොඩ කාලෙක ඉඳන් කරගෙන ආවනේ.
හැමදාම වැඩ දිනන එක ගැන ගන්න
ඒ නිසා තමයි ඔක්කොම ප්‍රශ්න නේද? ඒ නිසා මේ ප්‍රශ්න නැහැ නෙවෙයි. නිින්ද කිය නිසා තමයි ඔක්කොම ප්‍රශ්න. නිින්ද කිය නැත්තම් ඔය ප්‍රශ්න නැහැ. නැත්නම් අනිත් අයත් අහන්න තිබුණා නේද? දැන් ඕක දැන් අපි ගොඩාක් එකක් දෙකක් නෙවෙයි දැන් වාර ගානක් කියලා තියෙනවා මේක. මේ කොච්චර අනිත් පද හදපු ඔක්කොගේම මේ සූත්‍රය ගත්තා. මෙතන නම් ලියලා මේක නම් ලියලා නැහැ. කලින් ඒ වගේ අපි හදන්න කිව්වා. හරි, ඊළඟ උඩට චතුත්ථි පද ටික හදමු බලන්න. හරි, චිත්තයසු. එතකොට අපිට ඒකට සූත්‍ර දෙකක් වුමනා වෙනවා. මේකේ හැබැයි අපිට ඔක්කොම පද හදලා පෙන්වන්නේ නැහැ බාලාවතාරි. මීට වඩා තවත් පද හැදෙනවා. රූප සිද්ධියේදී තවත් ඊට අමතර පද ටිකක් පෙන්නනවා. අද ලැබුණා නේද? පෙරලලා බලන්න. පද කීයක් හැදෙනවද මේ ශබ්දයට කිය. මෙතන පද හතරයිනේ පෙන්වන්නේ. එකසිය හතර පිටුයි රූප සිද්ධිපතේ 104 පිටුයි තස්සාවා කියන සූත්‍රයේ යටතේ තිස්සාය තස්සාය අස්සාය නස්සාය අස්සා නස්සා තිස්සා තස්සා නාය සාය පද කීයද 10ක් ඒක වචන විතරක් 10ක්
තියෙනවා
10 ඉතිරි පද දෙක බහුවචන නාසං තාසං කියන දෙක මේකේ නිසා ඉතින් අපි පද හදන්නේ නැහැ රූප දිද්දී අපරාධ ඒකෙන් පටන් ගන්න දෙන්නේ නේද මේ පොතේ හදලා පින්නන්නේ නැහැ ඒක.
මේකත් ගන්නද?
ඕන්නේ. නායකින් එපා.
එහෙනම් මේක ඕන්නේ නෑ. නා කරපේ. නා
කරපේ. පද හතරක් හැදෙනවනේ.
තාය, තස්සා,
තිස්සා පද හැදුවේ එහෙනම්.
තස්සා, තිස්සා මේ හැදෙන්නේ. මේක ඕන්නේ නෑ. එහෙනම් මේ
උත්තරයකට දෙන්නේ. ඊට යන්නේ. සයන්ට සායන් එක එදු පැටිනවා ඒක අරක දාලා
ඉඳලා ගමන
ඒකෙ මේ පෙළේ ඉඳින් කැපුවට කමන්නේ පස්සේ
දැන් ලියද්දි සංසේ පියවර
ලියද්දි ඉතින් හැදෙන පිළිවෙත ලියවෙන එක හොඳයි ආදේශය ලියලා ඊට පස්සේ පූර්වත්
වෙන නැත්නම් කපලා ඉඳිය
ආදේශය ලියන්න මොකද දෙන්නේ සූත්‍රයේ උපදෙස් තස්සාව. වායන් මේකත් එතනින්ම කෙටි කළා නම් හරි නැත්නම් ඊට බලිය තායන්නේ තායන්න ආතයන්න ආයන්න අයන්න ආයන්න
හරි
තායන්න අයන්න
මුලින්ම කරන්න ඕන මේක
ටිකක් වෙයි කරා සංසාසීක වචනේසු නයිපර
අරකල් අර දෙක තව නම් තව දෙක
ඒ විදිහට හදන්න වෙන්නේ නැහැ මොකද ඒතනක පොඩ්ඩක් මේක සංවිධානය කරගන්න ඕන මේ වගේ එකට කරන තැන් එහෙම ඔක්කොම එකට කරන්න නැත්තම් පැටලෙනවා
ඊගදී
මේ වගේ තැන් මේ පෙළවල් අඩු කරන්න තිබුණා කෙටියෙන් තව හදන්න පුළුවන් මේක මුල ටිකේදී මුල ටිකේ එතකොට අවශ්‍ය නැහැ තා කියලා දාගත්තම එතන ඉඳන් හදුවනම් ඇති එතනින් පස්සේ මෙතනින් පස්සේ කොටස තිබ්බම ඉතින් ප්‍රමාණවත් මෙතනින් යට තා ගත්තයින් පස්සේ හරි ඊළඟට ඒකේ බහුවචන පදේ කොහොමද හැදෙන්නේ මේකෙත් තව පදයක් හැදෙනවා තිස්සා පදේ හැදලා
නැහැ ආතින්
කමන්නේ දැන්. එතකොට මේකෙදිම ඒකයි කිව්වේ අර ඉකාරය ගද්දි දෙකම එකට ගන්න පුළුවන්. මේ පද දෙකම එකට ලියා ගන්න ඕනේ දැන් වල. මෙතන ආයන්න කියන්න ගද්දිම මෙතනිනුත් තව එකක් ගන්නවා ඒ වගේ. වැඩි මේ පෙර අපහු මේ දෙකටම එකට යනවා. ඊට පස්සේ ආයතොට තිස්ස කියලා නෙදී. එතකොට ඒක තිසා වෙනවා. තිස්සා වෙනවා ඊළඟ පදේම යවුනා. අර විදිහටම තත්තා කියන එකේ තයන්න වේ. අය ඒ ආයන්නට යන්න ගත්තා. අවුදේ
සකාරයක් අපි
ගිය සතිය තුන පද හදලා නැහැ බැලුවේ බලන්නේ නැතුව තීස. අර සූත්‍රයේ දීලා තියෙන්නේ නේද? මොකද්ද?
ඉස්සාය කියලා හදද්දී
ඒක වචන වූ කියන එක නෙවෙයි, ඒක වචනයන් සහ කියන එක නෙවෙයි කියන එක. මොකද්ද
සං සා ආදේශ කරලා ස්ථාය ගන්නවා.
ඒ සංසා කියලා මෙතන කියන්නේ එක ගද්දි මාරු කරගත්තා නම් තමයි හොඳ. සංසා මේක කියන්නේ සංසා කියන පද ආදේශ දෙක පිටිපස්සෙන් තියෙද්දි කියන එක තමයි. හැබැයි මෙතනදී උත්සාය කියන ආදේශය පිටිපස්සෙ තියෙද්දි වෙලා තියෙනවා. ඒක ගැන මම තව ටිකක් බලලා කියන්න. මේකදී හැබැයි මේ ඒක වචන සංසාසු කියන එක ඒක වචන ප්‍රත්‍ය සහ සංසා ප්‍රත්‍ය කියලා ගන්නත් පුළුවන්. හැබැයි ඒක වචන හැම එකේම එන්නේ නැහැ ඒක. පොඩ්ඩක් මම බලලා කියන්න. ඒ ගැන මෙතනදි මොකුත් නොකියවට රූප සිද්ධියේදී කියනවා. ඔව්. ඒකෙදි කියනවා සාදේශ ගතිකත්තා උස්සාය ආදේශේ ච සද්ද අධිකාරතු. අඤ්ඤේ කා සද්දාදීනම් අන්තත්සච කියලා විස්තරයක් කියනවා. ඒකට මතක තියාගන්න තියෙන්නේ එතන උස්සාය කියන පදයත් සා ගතික බැරි ඒකට සිද්ධාන්ත ගන්න කියන මෙතනදී සංසා කියද්දී ඒ සා පදය වගේම තමයි උස්සාය එකත් ඒ නිසා ඒකෙදි ගන්න වෙන්නේ උස්සාය පදයත් සා ගතිකයි ඒක රූප සිද්ධිය නම් කියලාම තියෙනවා පොතේම මේක බාලාවතාරේ කියලා නැහැ ඒ නිසා මෙතනදී මේක පිටිපස්සෙන් තියෙද්දි ඉකාරයක් ගන්න පුළුවන්
සූත්‍රයන්නේ තස්සාවාගෙන් සූත්‍රය
ඒක නෙවෙයි සංසාසය ඒක වචන
සත්‍යය සා ගතිකයි කියලා ලියවන්න
ඔව් ඒකෙදී ලියන්න ඔව් ඔව් මේ සූත්‍රෙම තමයි ගන්න වෙන්නේ ඔව් තස්සාවා සූත්‍රෙම තමයි තස්සාවා සූත්‍රෙම ලියලා වරහන් ඇතුළටින් දාන්න මේ සාය කියන එකත් සා ගතික දෙමින් පුළුවන් ඒක අහුනේ නෑ මට කලින් බලන්න. ප්‍රශ්නයක් කාවේ නෑ නේද මොකද බලාගෙන යන්නේ තිබෙන්නේ නැණි ප්‍රශ්නයක් කලින් නේද ඒක මේ සූත්‍රයේ කියන කතාව දැන් මෙතනදී සූත්‍රයෙන් කියන්නේ ඒක වචනයේ යෙදෙන සං සහ සා ආදේශ පිටිපස්සෙන් තියෙද්දි තමයි ආයන්න යන්නක් කරන්න පුළුවන් කියලා වෙයි දැන් මෙතන තියෙන්නේ ඒ ආදේශයක් නෙවෙයිනේ සාය ආදේශයක් තියෙන්නේ එතකොට ඉතින් මේ සූත්‍රයෙන් කරන්න බෑනේ වෙන සූත්‍රයක් ඕනද කියන එක දැන් ප්‍රශ්නයක් නේ ඒක නිසා තමයි ඒක මෙතනදී කියලා නැහැ රූප සිද්ධියදී ඒක කියනවා එතකොට මෙතනදී උස්සාය ප්‍රත්‍යත් සා වගේම මේ සයන්නට වෙන ආදේශයක් සා කියලා කිව්වෙත් සයන්නට වෙන ආදේශයක් ඒ නිසා මේකත් ඒ ගතිකමයි ඒ වගේම ආදේශයක් ඒ නිසා මේ ආදේශය ගැන ඊ කිව්වේ මෙන්න මේක පිටපස්සේ මේ ආයන් ඒ වගේම තමයි ඉතින් මෙතන සායන්න පුණ ආදේශයක් උස්සාය කියන්නේ ඒ නිසා මේ දෙන්නම ඉතින් එක වගේ නිසා අර සායන්නක් ගත්තු ඒ වගේ ඒ සායන්නට කියපු ආදේශේම ඒ සායන්නට කියපු මෙන්න මේ ඉකාරයක් වෙනවයි කියන කතාව, ඒ සායන්න පිටපස්සෙන් තියෙදි ආයන්න කියන්නක් වෙනවයි කියපු කතාව මෙතෙන්වත් ගැලපෙනවා කියලා කියනවා. ඔව් ඊට වඩා වෙනේව කරන්න යන්න එපා දැන් කියලා තියෙන නිසා. ඔව්
දැන් එහෙම කරන්න වෙන්නේ. සායන්නට සංආදේශ ගන්න.
මොකෙන්ද ගන්න?
අරකින්.
සංආදේශය ගන්නේ සප්තමියදී.
පිළිවෙලින් නෙමෙයි යට.
සං කියන්නේ සප්තමියට වෙන ආදේශය. එහෙම හදන්න බෑ අපිට ඕන ඕන විදියටත් නේද? හරි අපි ඉතරහට යමු. මේ විදියට හදාගන්න දැන් කියපු විදියට වෙන කොහමද වෙන්නේ කියන වෙච්චර හිතන්න යන්න ඕනේ. ඔය කියලා තියෙන විදියට හදපුවම හරි. නපුංසකී
නපුංසක
ලිංගුවේයි තං ඉච්ඡාදි තං යනාදී පද සැකසි ඉතින් පද හදලා පින්නන්නේ කොහොමද ඉන්න ඕන? නපුංසක ලිංගයේ පද
නාතං
හරි
තබ්බ
කොහොමද හැදෙන්නේ?
නාන්තං
බහුවචන
නානි
හැබැයි ඔය හැම පදයක්ම දේශනා වෙනම් යෙදෙන බව පේන්නේ නැහැ. නෑ ඔය නානි ඒ වගේ පදයක් මම දැකලා මතකයක්වත් නැහැ කොහෙවත්. තානි කියන පදේ නම් යෙදෙනවා. නේතේ දෙක යෙදෙනවා. එතකොට තානි කියන එක යෙදුනොත් නානි කියන එකක් නම් එහෙම යෙදෙනවා මතකයක් නැහැ. ඒ නිසා දැන් අපිට පද හදන්න පුළුවන් ඒ කියන විදිහට හැම එකක්ම. හැබැයි ඒ විදිහට සියල්ලම බුද්ධ දේශනාවේ සමහරට යෙදින්නේ නැහැ. හරි ඒ ටික ඒ විදිහට පද හදා ගන්න පුළුවන්.
බාලාවතාරයේ
දෙසුනේ දැන් දැන් අපි දන්නේ දැන් සාමාන්‍ය පද කඩති ඉතින් ඔක්කොම ඉදිරියෙන් දෙනවා කියනවා. ඔය නිසා තමයි
අපි මේකෙන් පස්සේ රූප
සිද්ධියත් ටික කියාගෙන යනවා. මේ වගේ තැන් වල ඉතින් ඒ ගැටලු වෙනවා. ඒ නිසා තමයි දැන් බාලාවතාරේ පටන් ගත්තම ඒකනේ කිව්වේ බාලානම් බුද්ධි බුද්ධියා කියලානේ කිව්වේ නේද? බාලයන්ගේ බුද්ධි වෘද්ධිය පිණිස කිව්වා මිසක සියල්ලෙන් සියල්ල මේකෙන් ගන්නනවා කියලා කිව්වේ නැහැ. ඒ නිසා ඉතින් අර මූලික න්‍යායන් අවශ්‍ය මූලික බොහෝ කොටසක් කියවෙනවා. නමුත් සියල්ලෙන් සියල්ල කියවෙන්නේ නැහැ.
බාලයන් වඩක්
උඩට යනවා. හරි. ඒසෝ ඒත ශබ්දයේ පුල්ලිංගයෙහි ප්‍රථම ඒක වචනයෙහි ඒසෝ යයි පදයක් සැකසී තේ සං සබ්බ සමං සෙස්ස සබ්බ ශබ්දය හා සමය ඉත්‍යං එහි ස්ත්‍රීලිංග වෙහි ඒසා ඒසා යනුවෙන් පදයක් සැකසේ. සංසා සේක වචනේසු ඉති ඒව සංසා සේක වචනේසු යනු මතු සූත්‍රයේහි යෙදේ. ඒති මාස්මි එක වෙන්න ඕන. ඒති සා ඔ ඒති මාස්මි ඒති මාස්මි කියලා යෙන්න ඕනේ. ඒති මාසං යනුද
ඒති මාසං යනුද
ඊ යනුද
ඊ යනුද
පද දෙකකි.
පද දෙකකි.
මෙය ආදේශ විධාන සූත්‍රයේකි.
මෙය ආදේශ විධාන සූත්‍රයේකි.
ඒකේ පද වෙන් කරලා අපි කියනවා අනුවර්තනය කරූ පදත් එක්ක සංසාසු ඒක වචනේසු.
සංසාසු ඒක වචනේසු.
ඒක වචන සං සා යන ආදේශ පසු ඇති කල්හි.
ඒක වචන සං සා යන ආදේශ පසු ඇති කල්හි.
ඒතා ඉමානං.
ඒතා ඉමානං.
ඒතා ශබ්දය ඉමා ශබ්දය යන මොන්ගේ.
ඒතා ශබ්දේ ඉමා ශබ්දය යන මොන්ගේ.
අන්තය.
අන්තය.
ඉ.
ඉ.
ඉකාර ආදේශයකට පැමිණි.
ඉකාර ආදේශයකට පැමිණි.
අපි වෘත්තියක් කියනවා. ඒක වචන සංසාසු.
ඒක වචන සංසාසු.
ඒක වචන සං සා යන ආදේශ පරකල්හි.
ඒක වචන සං සා යන ආදේශ පරකල්හි.
ඒතා ඉමානං අන්තස්ස.
ඒතා ඉමානං අන්තස්ස.
ඒතා ඉමා යන ශබ්දයන්ගේ අන්තයට.
ඒතා ඉමා යන ශබ්දයන්ගේ අන්තයට.
ඊ හෝති.
ඊ හෝති.
ඉකාරයක් වේ.
ඉකාරයක් වේ.
ඒතිස්සාය ඒතිස්සා ඒතාය. කෝ කිව්වේ නැහැ වරද්දලා කිව්වේ. ආගේ පොත දිහා බලාගෙන වැරදියට කියන්නේ. පොතේ තියෙන පිළිවෙලට අපි කිව්වේ. ඒතිස්සාය ඒතිස්සා ඒතාය යනු ප්‍රථම නෙවෙයි චතුත්ථ ඒක වචනයි. ඒතාසං ඒතාසානං.
ඒතාසංගේතාසානං
යනු චතුත්ථ චට්ටි බහුවචනයි.
යනු චතුත්ථ චට්ටි බහුවචනයි.
ඒතිස්සං ඒතස්සං ඒතායං.
ඒතිස්සං ඒතස්සං ඒතායං
යනු සප්තමී ඒකවචනයි.
යනු සප්තමී ඒකවචනයි.
ඒතාසු
ඒතාසු
යනු සප්තමී බහුවචනයි.
යනු සප්තමී බහුවචනයි.
සේසං සබ්භාව.
සේසං සබ්භාව.
සිත්ත සබ්බා ශබ්දය මිනි.
සේස සබ්බා ශබ්දය මිනි.
නපුංසකේ.
නපුංසකේ.
නපුංසක ලිංගුවෙහි.
නපුංසක ලිංගුවෙහි.
ඒතං ඉච්ඡාදි.
ඒතං ඉච්ඡාදි.
ඒතං යනාදී පද සැකසේ.
ඒතං යනාදී පද සැකසේ.
හරි. ඊට පස්සේ දැන් ඔන්න හදන්න යන්නේ ඒත ශබ්දයෙන් හැදෙන පද. දැන් ත ශබ්දය හදලා ඉවරයි. ඒත ශබ්ද ඒක වචනයි. කොහොමද එතකොට පද හැදෙන්නේ? ඒත ධන ඒත ශබ්දය සී විභක්ති ප්‍රත්‍ය ඊට පස්සේ මේ හල් තයන්නට හල් තයන්නක් ගත්තා. ඊට පස්සේ අයන්න ඉතින් මේ විදිහටම වෙන් කරගෙන සීහට ඕ ආදේශය ගත්තා. ඊට පස්සේ ඉතින් පූර්වස්වරේ ලොක් කරලා පමනවනවා. වැඩ ගොඩක් එකටම එක පෙළින්ම කළා අපි. ඊතර කොහමද පදේ හැදෙන්නේ? කොහමද? ඒසාද? ඒසෝ කියලා පදේ හැදෙන්නේ. ඒතර ඒසෝ කියන්නේ ප්‍රථම ඒකවචන පදේ. ඒත ශබ්දයි පුල්ලිංගයි.
දාලා
තියෙන කලින් මම හදපු එක අදන් සම්බදන්නේ දැපෙච්චි මේ හදැස්සෙත් මේ
තනන්
මෙතන මේවත් තා දැන් අර ආප්‍රත්‍ය අරගෙන
නෑ ඒක නෙමෙයි සම්ම කෙලින්ම තයන්නේ එනවනේ ආයේ තාය කියන එක සර්ට ආයතන
කමන්නේ දැන් ඒවම කළම
නෑ මගේ තයන්න දැන් සර් කියන්නේ
ඔව්
උඩ
ඔව්
ඒකට කලින් තා දන තනන් විතරක් කොටවන්නේ ඒක විතර
ඒක තමයි ඒක තේරෙන්නේ මේකෙත් ගන්න ඕන තා කියලාම තමයි. තායන්න ගන්න බෑ. දැන් තායන්න ඊට පස්සේ ගන්න ප්‍රകൃති විදියට තායන්න ගත්තා ඊට පස්සේ.
නෑ මම අතන් තායන්න නෑ.
එහෙම ගන්න බෑ. ඇයි තායන්න ගත්තේ?
තායන්න ඇවිල්ලා. තායන්න තාය කාලේ.
තාය ගන්න බෑ. දිගටම තායන්නමයි ගන්න ඕන.
ඉතින් මේ පැත්ත තායන්නෙන් හදාගෙන එනවා.
එහෙනම් බෑ. තායන්නම ගන්න ඕන.
එතකොට
තාය අරගෙන තා කියන එකෙන් තමයි ඊට පස්සේ හදන්න ඕනේ. ඒකනේ මෙතන කඤ්ඤායේ ශබ්ද හැදුවේ.
ආහා.
කඤ්ඤා කියන එකේ කඤ්ඤාය කියලා ඒ විදිහටමයි ගන්න ඕනේ. ගතෝනාදී. ඒ සූත්‍රේ ලිව්වේ නැද්ද? ආය ගන්නේ ගතෝනාදී නම් සූත්‍රේ.
ආයතත් එකේ වචන
ඒකෙන් ගන්න බෑ.
මම
ඒ වෙන වැරදි ඉතනේ. එක හදාගන්න.
ආගත්තම තාම ළමයි නේද?
ඔව්. එහෙම වෙන්නේ නැහැ කොහොමද?
පුල්සලින්
ගන්නේ අපි හදන්නේ මේ වැදගත් පොල්ලිංගපද
අතන
කූමි ගොඩ කුටිය ඒ තැන් හදාගන්න ඉතින් මේ තැන් මේවා දිගටම මේ පැත්ත තාම වෙන්න ඕන ඒකේ අවධානයක් ආවේ නැහැ නෝ බලන්න
මම ගේ වැඩි දෙන්නේ එක
නෙමෙයි තමයි නේද ඒක ආයෙද හරි ඊට පස්සේ මේ ඒද ශබ්දයේ පුල්ලිංගයේ ඉතිරි කොටස සබ්බ ශබ්දයේ වගේ දැනගන්න කියලා කිව්වා. කොහොමද? බහුවචනේදෝට ඒති ඒසෝ ඒති. ඊට පස්සේ ဒုတိယව ඔව් ඒති කියන පදේ තැදෙනවා. එතකොට ඒ වගේ ඒ තැන් දිගට මතක තියාගන්න හැදෙන හැටි. වර්ණගිලි පොතක් බලලා ඒ ටික හදාගෙන යන්න පුළුවන්. නේද? ඉතින් සබ්බ ශබ්දේ වගේ හැදෙන්නේ කියලා ඒ ටික බලාගත්තම හරි. පස්සේ දැන් ශ්‍රීලිංගයේ පද හදන්න යන්නේ ශ්‍රීලිංගයේ ඒසා කියලා පදයක් හැදෙනවා. ඒක සා පදේ හැදෙනු විදියම. ඒක පැහැදිලි. ඒ යන්න මුලට තියෙන එක විතරයි. ඒ අපි කලින් එකේ හැදුවේ. ඒතර මේකේ ශ්‍රීලිංගයේ අපි පද හදාද්දී අර විදියටම ඉස්සෙල්ලාම ඒතා කියන පදේ හදාගන්න මුලින්ම. පැහැදිලිද? ඒත ශබ්දය
ඉතින්
ඥාති පදේ ශ්‍රී ලිංග නිසා.
ඥාති
තොප්ප.
ඥාති වල.
තොප්ප. ඉතියමතෝ අපච්චයෝ ඊට පස්සේ මේකට ඒසා නෙවෙයි කරති ඊට පස්සේ අපි හදා ගන්නවා ඊතා කියලා පදේ. ඊට පස්සේ මේකට අපි තද්දිත සූත්‍රයෙන් තද්දිත සමාස කිතතා කියන සූත්‍රයෙන් නමක් දෙනවා. ඊට පස්සේ ආඝෝ සූත්‍රයෙන් ඝ සංඥාව දෙනවා. ඊට පස්සේ මේක වෙනම නමක් නාමපදයක්. ඒතා කියන්නේ ශ්‍රී ලිංග ආකාරාන්ත නාමපදයක්. මේක ඉස්සරලා හදලා මුලින් තියාගෙන ඊට පස්සේ ශ්‍රී ලිංග පද ටික හදාගෙන යන්න.
හරි.
කලින් එතකොට හදපු විදිහටම තමයි මුල් පද ටික හැදෙන්නේ. වෙනස් වෙන තැන විතරක් දැන් කියනවා ඒති මාසං ඊ කියන සූත්‍රයෙන්. මොකක්ද ඒ සූත්‍රයෙන් කියන්නේ? ඒතා ඉමා කියන ශබ්දවල සං සහ සා කියන ආදේශයක් පිටිපස්සෙන් තියෙනවා නම් ඒතා ඉමා කියන මේ ශබ්දවලින් පස්සේ සං හරි සා හරි කියලා මේ දෙකෙන් එකක් තියෙනවා නම් සං එහෙම නැත්නම් සා තියෙනවා නම් මෙන්න මෙතන තියෙන මේ ආ යන්න යන්නක් වෙනවා කියන එකයි කියන්නේ. මේ ආ යන්න යන්නක් වෙනවා මේ අවස්ථාව දෙකේ. සංහරි සාහරි පිටිපස්සෙන් තියෙනවා නะ.
ඒකයි. මාසං ඊ කියන්නේ.
ඔව් ඔව්. ඒති මාසං ඊ කියන කේ තේරුම ඒතා ඉමා කියන ශබ්ද වලින් පස්සේ සංහරි සාහරි කියන ආදේශය පිටිපස්සෙන් තියෙනවා නම් මෙතන ඒතා ඉමා කියන පදවල අන්තයේ තියෙන අදාන්ත ආකාරය යන්නක් වෙනවා. පැහැදිලිනේ? ඒක තමයි කියන්නේ. ඒතොර දැන් අපි හදන්න යන්නේ ඒතිසාය ඒතිසා ඒතාය කියන පද තුන. ඒතොර ඒතිසාය කියන පදේ හදන්න එතනදී අපි තතෝ සස්ස උස්සාය කියන සූත්‍රය ගන්නවා. ඒ ටික හදමු බලන්න ඉක්මනට කවුරු හරි. හදමු. හරි. පවරජිතස් දෙවගේ හැමෝම බෝඩ් එක දිහා බොහොම අවධානයෙන් බලන මේද මකලා එන ඉති ටික ලියමු. ඔකේ සමහර සූත්‍ර එහෙම තියාගන්න පුළුවන්. ඒත් ඇත්ත මකන්නතු උඩ ටිකක් මේ පොඩ කමන්නේ. ඔන්න ඔය ටික සමහර ඒවා තියාගන්න පුළුවන් එහෙම ඔතනින් පස්සේ. මම හදාගෙන යනවා.
පරකල ඒක සත්‍ය කියලා ගන්නසේ එතනත් අරගෙන ගන්නන්නේ මේ කවන්නේ
නැහැ
කතා කරපු සුත්‍ර
අද
අපෙන් මහන් නැතුව පොඩ්ඩක් කියලා බලන්න ඕනේ.
ආ හරි හරි.
මේක
තේරෙනවා.
මේක. ඒක. මරන්නේ මොකද්ද කියලා තියෙන්නේ මේ රූත්‍රේ කියලා නේ. ඊපස්සේ ඊට පස්සෙත් තව කියනවනේ. සූත්‍රයෙන් පස්සෙත් තව ටිකක් තියෙනවනේ. ඒ ටිකත් කියවලා බලන්න ඕනේ. එතකොට ඒ තේරෙනවා. මොකද්ද කියන්නේ ඊට? සූත්‍රයේ වෘත්‍ය කියන්නේ ඒ ටිකත් කියවලා බලන්න ඕනේ. මොකද්ද කියලා
තියෙන්නේ?
පැහැදිලිව කියවෙන්නේ ඕන. ඔක්කොම එකට තියාගන්න ඕනේ. නිකුත්
ලකාරී
ටික කැල්කියුලේටර් එකෙන් තුනකට ලියා ගන්නවා. ලකාරී ටික
කැල්කියුලේටර්
අපි අපෝක්‍රමෙන් පස්සෙත් නේද?
ඉතින් මේ චිත්ත තරගයක් කියන්නේ.
හරි ඉන්නවද?
මෙච්චර වෙලා යනකම් හදලා නෑ. මෙච්චර ඔක්කොම ලියන්න ඕන නේද? මේ පාවලට යනකම් එකක් ලියලා ඊට පස්සේ ඒ සාසා කියලා හිතාගත්තා නේද? ඒ ඊතාය පදී හතර ඉවර කරන්න හරියි. සාහට ආය. යෝ හොඳ නැහැ. නේද? ඉතින් මේක පුළුවන්. සූත්‍රය
ආජවිතේ
ගොඩනස්ත මේක ආයන් ආයගත් ආයතර වරද්දුවයි කියලා අපි කිව්වේ ඒක
තමයි
ඒ පුල්ලිංගේ ස්ත්‍රීලිංග එහෙම ගන්නද හරි කොණියෙන් වෙලා නම් කතුනා දීන එකයි දැන් ඔතන ලියන්නේ ඔහොම ලියපහම ගොනුත් දෙන්නේ. නාම පද හදලා තේරුමක් නැහැ. ඔතන නෙවෙයි ලියන්නේ අර සමාන ලකුණ එහා පැත්තේ ලියනවා. ඒක තමයි දැන් අර ඔක්කොම එකට තියාගත්තේ නැත්නම් පැටලෙනවා. හදන්න ලියපහම. ඉතින් නැත්තම් අපි හැදෙවි. ඔයතනින් තමයි දින්දන් ලියන්නේ. ඒ කොහොමද ගත්තේ
සංසාරේ පෝෂණ
කෝදෙන් ඒකේ තේරුම මොකක්ද සංසාරේ පෝෂණයේ සූත්‍රයේ තේරුම සංහරි සාහරි පිටිපස්සෙන් දිනනවන දැන් පිළි බලන්න මොකක් හරි එහෙමක තියෙනවද ඉස්සල්ලාම ඒක සා කර ගන්න ඕන. සායන්න සා කර ගන්න ඕන. සායන්න අපිට සායන්න පිටි ගැසෙන් තියේදී හල් සායන්න ගන්න බෑ. ඒ සාගමෝසේ සූත්‍රේනේ. සායන්න පිටිපස්සෙන් තියේදී තමයි ගන්න පුළුවන්. පැහැදිලි හොඳට
දැන් ගොඩක් දාරේ මුලින්ම දාරේ ගිහිල්ලා තියෙන්නේ
අර මොකක්මාරද තියෙන්නේ අර මෙහෙම ගියන
අරගතෝනා දින මේකත්
කරන්නත් ඕනේ දැන් ඉති වෙලා යනවා මේක ඉතින් පස්සේ හදා ගන්න පිරිත හදද්දි තමයි මේක පිළිවෙලකට හැදෙන්න ඕන. මොකද ඒකට එක වෙනම මේ පෙළක්වත් ලී වෙන්න ඕන. තව ටිකක් පහලින් ඉන්නවා. එහෙම ලියන්නේ නැහැ. ඒ අර පදේට යටින් ආයෙත් ලියන්නේ නැහැ. සූත්‍රේ ලියද්දී අර නේ සමාන ලකුණු මොකුත් නැහැ කොහෙවත්. ඊට වඩා ටිකක් මේ හැදෙද්දි දැන් අර එහෙනම් එක දණකින් සමාන ලකුණු දාගෙන පිළිවෙලට ඊටික දිගට ලියාගෙන යන්න ඕනේ. ඒකෙන් වම් පැත්තේ තමයි පද ටික තියන්නේ. පද හැදීම. දකුණු පැත්තේ සූත්‍ර ටික. එතකොට මේ එක එකට පැහැදිලිව තේරෙන්න ඕන මේ ටිකෙන් මේ ටිකයි කෙරෙන්නේ. එහෙම නැත්තම් අත හැදිලි. කමන්නේ දැනට ඉතින් ඔහොම ඇති. තව මේ රස් වෙයි මුත් වෙන්න ඕන. ඒ තායන්න රස තායන්න ඒකත් ලියන්නේ ගෝ රස නේද
කොහෙද ගන්න
කොහෙද සමාන ලකුණ පොතනෙ තියෙන්නේ සූත්‍ර නීවේ පොතනෙ නන්ත හරි යතන විහාපත් එකට තමන් තනියෙන් හදද්දී හරියට හදන්න ඒ ටික. නේද? අර ගොඩාක් දේවල් එකට දාලා හදපු හදන අච්චාරුවට මොකද කියන්නේ? එක මිනිට සූත්‍ර 10ක් විතර තියෙනවා. ඒ නිසා අර එක පෙළට ගැලපෙන සූත්‍ර විතරයි එකට ලියන්නේ. එහෙම දැන් එහෙම හරි විදියට නම් එක එකයි ලියවෙන්න ඕන. එක පෙළක එක සූත්‍රයයි. හරි. එතකොට පද හැදෙද්දි මේ විදියටයි වෙන්නේ කියන එක මතක තියාගන්න. ඒතා 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 කියලා තැන් තුනක තියෙනවා. ස ප්‍රත්‍ය එකතු වෙනවා. ඒතා දන සා. ඊට පස්සේ එක තැනක ඒ සයන්නට උස්සාය ආදේශයක් වෙනවා. මොකද්ද සූත්‍රය? සයන්නට උස්සාය.
තතෝ
එතකොට තතෝ සප්ස උස්සාය සූත්‍රයෙන් සායන්නට උස්සාය ආදේශයක් වෙනවා. ඊට පස්සේ මේ තව තැනක ඊට යටපෙළට වගේ ගන්නවා යටපෙළින් වගේ ලියා ගන්නවා. එක තැනක සායන්නට සායන්නක් වෙනවා. මොකද්ද සූත්‍රය?
සායන්නට
සායන්න. සායන්නට සායන්න. ස්මින් සානං සංසා ස්මින් සානං සංසා කියන සූත්‍රයෙන් සා කියන ආදේශය ගන්න. ඊට පස්සේ තව තැනක සයන්නට ආය ආදේශයක් වෙනවා. එතකොට ඒ සූත්‍රය ගතෝ නාදීනං කියන සූත්‍රයෙන් ආය ආදේශයක් වෙනවා. ඒ තුන හොඳම දේ පෙළවල් තුනකින් ලියන්න. පැහැදිලිනේ? ඒ තුන පෙළවල් තුනකින් ලියන්න. එකට උස්සාය ආදේශය, එකට සාය ආදේශය, එකට ආය ආදේශය. ඒ තුන පෙළවල් තුනකින් යටට යටට ලියන්න. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අපි එක පදයක් හදනවා උස්සාය කියන එකේ. ඔව්, මේ තුනේම දැන් කොහොමද පූර්වස්වර ලෝ පූර්වස්වරේ වින් කරගන්නේ? ඒතර පූර්වස්වරය වින් කරගන්නවා. වින් කරගෙන ඒ තිස්සාය කියන පදේ මුලින්ම තියෙන්නේ. මේක හදලා ඉවර කරගන්නත් පුළුවන් ඉස්සෙල්ලා. එතකොට මේක වින් කරගෙන ආය පදයට පමුණවනවා. මේකේ පූර්වස්වරය දැන් වින් කරලා තියෙන්නේ. ආය පදයට එකතු කරලා ඒ තාය කියන පදේ හදාගන්නවා. එකක් හදාගන්නවා. ඊළඟට ඒ තස්සා කියන පදේ එතනදි අලුතින් වෙනසක් වෙන්නේ සා ආදේශයේ දැන් aran තියෙන්නේ මැදට හල් සයන්නක් ගන්න ඕන. එතකොට මේ මැදට හල් සයන්න ගන්නවා. මොකද්ද සූත්‍රය? ඒ තිස්සා කියලා පදේකුත් හැදෙනවා. ඒ තස්සා කියලා පදේකුත්. ඒ තිස්සාය මුල් පදේ.
ඒ තිස්සාය ඒ තිස්සා ඒ තාය විතරයි පොතේ.
දීලා තියෙන්නේ ඒ ටික විතරයි නේ. ඒ තස්සා පදේකුත් හැදෙනවා. මේක තියෙන්නේ ඒ තිස්සා කියලා නේ. ඉයන්නක් ගන්න දෙනවා. එතකොට ඊයනු දෙකම එකට ගත්තා නම් හරි. ඒ සූත්‍රයෙන් එකම සූත්‍රයෙන් තැන් දෙකටම යන්නම් ගන්න.
ඒක නැහැ
කිසිගත් ගන්න ඇත්තටම
අපි
ගියරන් නිසා ඒකත් ඇති. ඔව්. එහෙමද? ඔයගෙන ඒව පේනන්නේ නැහැ. රූප සිද්ධි පොතේ. ඔව් මේක නම් ඒත් පේන්නේ නැහැ. ඒ 30 කියන පදේම තමයි පේන්නේ. ඒත් සා තමයි සූත්‍රයෙන් කියන්නේ සා යන්න තියෙද්දි තමයි ගන්න පුළුවන්
කියන්නේ.
එහෙමද? අදාළ
නැහැ කියන්නේ.
ඒකම නේ. පිටි හල් සා යන්න පස්සේ ගත්තා නම් හරි.
හල් සා යන්න පරගති
නෑ. ඉතින් ඒක පිටිපස්සේ ප්‍රත්‍ය තියෙන නිසා ඉතින් ගැටලුවක් පේන්නේ නැහැ. වඩාම හොඳ වෙන්නේ උඩින් ගන්න එක. අර ආදේශ අවසන් පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ මේ පදේ හදාගන්න. ඒක නිසා ඉතින් ඒවා එච්චර ලොකුවට ඔය දැන් කොමහොව පදේ හදන එකයි අවශ්‍ය වෙන්නේ. මේතනක ඉතින් වඩාම සුදුසු යන්න උඩින් ගන්න එක.
ආයතනයන්
ගැන ප්‍රධාන සූත්‍රය ලියද්දී එකින් එක ලියන්න කියන්නේ. ඔව් එහෙම ලියන එක තමයි. නැත්නම් පැටලෙනවනේ කොකින්ද මේ වැඩේ කලේ කොකින්ද කියලා
පැහැදිලි
නැහැ. අලුතෙන් එකදෙන විශේෂ සූත්‍රය කියන්නේ. ඒත් එකම කාර්ය වෙනක් කාර්ය දෙකක් නම් කෙරෙන්නේ. ඒ තැනක ඒ සූත්‍රය ඉදින් වෙනම කරන එකයි හොඳ. පද දෙකට බලපාන සූත්‍ර දෙකක් නම් ඉතින් දෙකම එක පෙළේ කියන එක හොඳ නෑ. ඒකත් ඉතින් පැහැදිලි නෑ. ඒවනම් කමන්නේ. ඒවා තේරෙන නිසා. හරි. එහෙමනම් ඉතින් ඉස්සරහට යමු නේද? තොට මේකේ සප්තමී ඒක වචන පද. ඔව්. ඒතාසං ඒතාසානම් පද හදාගන්න දීති. ඒතා කියලා තියෙනවා. ඊට පස්සේ නං ප්‍රත්‍යයට සංසා ආදේශයක් වෙනවා. ගපතෝ ස්මින්සානං සංසා. ආ ඒකෙන් නෙවි. ඒතොට ඒක වචනේ. ඒතොට මෙතන වෙන්නේ සංසානං ආදේශ දෙක. මොකද්ද සූත්‍රය? සංසානං කියන දෙක ගන්න.
සංසා එකට යම් කියලා ආදේශයක් දෙනවා. සංසා තමතරව යම් කියලා එකකුත් ආදේශයක් දෙනවා.
මේකෙදි නෙමෙයි. ඒක අපි කතා කරලා ඉවරයි. කඤ්ඤා ශබ්දයේ සප්තමී එක වචනේ. කොහොමද හැදෙන්නේ?
කඤ්ඤා යම්.
හා. ඒ විදිහටම තමයි මෙතන යම් ආදේශි
ගන්න. අරකින් ගන්න බැන්නේ මන් දී.
මොකෙන්ද?
විකල්පයෙන් සංසායකට ඒකෙම යම් කියලා ආදේශයක් දෙන්නේ
නැහැ. නෑ නෑ. මෙතන ආදේශය. හරි නේ. දැන් කතා කරගෙන ගියේ අපි. ඒති සංපදේ. එකත් අපි කාට හරි හදාන්න දෙමු නේ. විලා යනවා ටිකක්. මේ නිසා අපි කෙටියෙන් නේද හදලා තියෙන්නේ. එතකොට මේ විදිහටම ඒතාදන ස්මින් කියලා ප්‍රත්‍ය ගන්නවා තැන් තුනකට. ඒතාදන ස්මින්. ඒතාදන ස්මින්. ඊට පස්සේ ස්මින් ප්‍රත්‍යයට එක ආදේශයක් වෙනවා සං. ඊට පස්සේ සා ඊට පස්සේ යං ආදේශයක් වෙනවා. ඒ තස්සා ඒ තිස්සං ඒ තස්සං
ආයි ආයි
ඒ තාය යම් හරි මේ දෙක තමයි අපිට ගන්න වෙන්නේ ඒ ආදේශ දෙක විතරයි. එතකොට ය ප්‍රත්‍යයෙන් ඒ තාය කියන පදේ මෙතන පෙන්නලා නැහැ. නමුත් ඒතාය කියන පදෙත් සත්තමී හදන්න පුළුවන්. හැබැයි යෙදුණු යෙදුනා කියලා කියන්නේ නැහැ. ඒ තාය පද ගන්න පුළුවන්. රූප සිද්ධියේදී පෙන්නවා මෙතන පෙන්නන්නේ. ඒ නිසා අපි මෙතනදී ඒක ගන්නේ නැහැ. ආය මේක අපි දැන් ගන්නේ නැහැ. ඒක රූප සිද්ධියේදී දැනගන්න හැමෙකොත් එනවා. එතකොට මෙතනදී මේ ආය ප්‍රත්‍ය ගත්තු විදියටම අපි මේකේ ආය ප්‍රත්‍ය ගන්න පුළුවන්.
ඒක තෝ නාදීන සූත්‍රයේ තමයි ඉස්මින්ද ආයත
නා ආදීනන්නේ නා ආදී ඒක වචනයන්ට. එතකොට මේකේ මේ සූත්‍රය ගපතෝ ස්මින්සානං සංසා ඒ සූත්‍රයෙන් දර ගන්නවා. ඊට පස්සේ යම් ප්‍රත්‍ය ගත්තේ කොතනින්ද? මතකද කොහෙදිද මුලින්ම හදාගත්තේ? ඝපතෝ ස්මින් යං වා. ඝපතෝ ස්මින් යං වා. ප්‍රත්‍ය සූත්‍ර දෙකෙන් සං සහ යං කියන ආදේශ දෙක ගන්න. එතකොට දැන් තියෙන්නේ ඒතා ධන සං ඒතා සං ඒතා යං කියල. ඊට පස්සේ ඒතා යං පදේ ඒ විදිහටම තියෙනවා. ඒතා සං කියන තැන මේ ආයන්නට යන්නක් ගන්න. ඊට පස්සේ සකාර ආගමයක් ගන්නවා. ඊට පස්සේ ඒතිස්සං කියලා පදයක් හැදෙනවා. ඒතිස්සං හැදෙද්දී මේකෙම මෙන්න මේ ආයන්න කියන්න උන එක වෙනුවට ආයන්න කෙටි වෙනවා. ගෝරත්තම් විකල්ප තැන ඒ ආයන්න අයන්නක් වෙනවා සම්පත්තිය. ඊට පස්සේ මේ විදිහටම ඊට ඒ තස්සං කියලා පදි හැදෙනවා. සූත්‍ර දෙක මතකයිනේ නේද? ඔව්. විමල ජීවයස්ම කියමු බලන්න මේ සූත්‍රය. ඔව් ස්මින් හට සං. පොත බලලා හරි කියන්න. ඊළඟ එක බලාගෙන ඉන්න බලන්න මේ යන් ආදේශ වෙන්නේ කොහොමද කියලා. ඒ කීව නේද අපි සූත්‍ර දෙකක් කිව්වා. මේක ධම්මවිසුද්ධි ආත්ම
ගබතෝ ස්මින්
යන්න උඩේක ස්මින් හත සංවාදී ගබතෝ ස්මින් සාන සංසා. හරි, මම මේ විදිහට පද ටික හැදෙන්නේ. ඉස්සරහට යන්න හිමුණා නේ. කොටේ තාසු කියන එක ඉතින් හදන්න දෙයක් නැහැ නේද? ඉස්සරහට යමු ඊළඟ. ඉම ශබ්දය කතා කරන්න තියෙන්නේ.
යන්නේ
ඉමති ඉම ශබ්දයෙන් හරව සී ප්‍රත්‍යය යෙදේ. අනපුංස කස්සායන් සිංහි ඉති. අනපුංස කස්සායන් සිංහි යන සූත්‍රයෙන් ඉමස්ස අයන් ඉම ශබ්දයට අයන් ආදේශය වේ. සී ලෝපෝ සී විභක්ති ප්‍රත්‍ය ලෝපවේ. අයන් යනු ප්‍රථමා ඒක වචනයි. ඉමේ යනු ප්‍රථමා බහු වචනයි. ඉමං යනු දුතියා ඒක වචනයි. ඉමේ යනු දුතියා බහු වචනයි. හරි. එතකොට අපි සූත්‍රයේ පදවෙන් කරගත්තම අනපුංසකස්ස යනුද අයන් යනුද සිංහි යනුද පදයෝය. පද තුනකි. මෙය ආදේශ විධාන සූත්‍රයේකි. හරි. එතකොට මේකේ මේකට සබ්බස්ස ඉමස්ස කියන පද අනුවර්තනය කරගෙන අර්ථ කියන්න ඕන. සිංහි සී විභක්තිය පසු ඇති කල්හි අනපුංසකස්ස සබ්බස්ස ඉමස්ස නපුංසකලින් නොවු සියලු ඉම ශබ්දයට අයං අයං යන ආදේශය වේ. එතකොට මෙතනදි මේ කියන්නේ ආදේශයක් සම්පූර්ණ පදයට ආදේශයක් කරන සූත්‍රයක්. ඉතින් හරි ලේසි. ඉම දන සි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මුළු ඉම හටම අයන් ආදේශය ගන්න. සි ලොක් කර. මේක හැබැයි මේ අයන් ආදේශය වෙන්නේ නපුංසක ලිංග නොවන තැන්වල. ඒකයි කිව්වේ අනපුංසකස්ස අයන් සිංහි. අනපුංසකස්ස අයන් සිංහි. දැන් නපුංසක ලිංගයේ අයන් කියලා පදයක් හැදින්නේ නැහැ. ඒකයි හේතුව. අයන් ඉන්නේ ශ්‍රී ලිංග පුල්ලිංග දෙකේ විතරයි. එතකොට ශ්‍රී ලිංගයේ පුල්ලිංගයේ ප්‍රථම ඒක වචනය අයන්. අයන් ඉත්‍ති අයන් පුරිසෝ ඒ විදිහටයි යන්නේ. එතකොට ඒ ශ්‍රී ලිංග පුල්ලිංග දෙකේම ප්‍රථම ඒක වචනය සම වෙන තැනක් මේ. අනිත් බොහෝ තැනක සම වෙන්නේ නැහැ. ඒකත් ඉතින් මතක තියාගන්න ඕනේ. ලේසි. හරි.
අනිත් බොහෝ තැනක
වෙනස්. නපුංසක ලිංගයයි සම වුනේ මේකේ දෙක වෙනස්. හරි. එතකොට ඉම ශබ්දයේ ඒකේ තේරුම මොකක්ද දැන්? ඉම ශබ්දයේ දැන් අපි හදන්න යන්නේ මේ කියන එකයි තේරුම. මේ. එතකොට මේ කියලා කියන්න පුළුවන්නේ කොයි වගේ දෙයකටද? ළඟ තියෙන දෙයකට තමයි ඉම ශබ්දය එතකොට යොදන්නේ. එතකොට මේකක් මතක තියාගන්න ඕන අපි දැන් කතා කරානේ ඒත ත ඉම කියලා ශබ්ද තුනක් ගැන. ඉම කියන්නේ ළඟම තියෙන එකක් ගැන කියන්නේ. එතකොට ඒත කියන්නේ ඊට වඩා ටිකක් දුර තියෙන එකක් ගැන කියන්නේ. අර කියන වගේ අර්ථයක්. අර. ත කියන්නේ ඊටත් වඩා දුර වැඩි එකක් ගැන කියන්නේ. එතකොට අපි සිංහලෙන් නම් මේක මේවට කියන්නේ මේ. ඒත කියන්නේ
අර.
අර ත කියන්නේ ඒක. ඒ කියන්නේ ඒකට දුර එන්න එන්න වැඩි වෙලා. මීට වඩා මේක ලොකු. ඊට වඩා මේක.
මොල් දෙක පේන මානේ තියෙනවා
නේද? ඔව් පේන මානේ.
අරගෙන.
මේ බස් එක අර බස් එක
ඒ බස් එක දැන් එතකොට මේ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ ගොඩක්ම ළඟ තියෙන එකක් ගැන මේ පොත මේ පොත එතකොට මේ පෑන එහෙම අපි කියන්නේ ළඟ ගොඩක් ළඟ තියෙන එකක් අර කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ටිකක් දුර තියෙන පේන තිකමනේ අන්න අර ගහ එහෙමයි කියන්නේ ඒකේ එතකොට අර කියන එකයි ඒකේ තේරුම එතකොට ඒ කියන්නේ පේන්නවත් නිකන් නැති දුර වගේ තියෙන එක
අද දෙලහර කන්නේ දෙලහර කරා ආය
අමුතු සමාකාරයේ බලන්න හම්බෙන්නේ නැහැ එහෙම වුණත් ඉතින් අර ඒ වගේ එකක් කපන එක හොඳ නැහැ.
කවන්නේ පරිදීනෝනේ.
ඔව් කොහොම හරි ඉතින් කවන්නේ.
නෑ සමහර විට අර මේ ඉස්සර කාලේ කරන්නේ මොඩර එකතු කරනවා වගේ වැඩි ප්‍රසන්නදලාගේ පොත්වල එකතු කරනවා දන්නේ නෑ. රූපයි.
අපි මේ පොතේ තියෙන බලයි.
ඒක තමයි එහෙම තියෙනවා.
හරි ඒ වුණාට ඒ වගේ ඒවා කරන්න හොඳ නැහැ පොත්වල තියෙන ඒවා ඉතින් ඔය ඒ රූප ගමනායි කිව්වා නම් ඉතින් ඒ පොත හදපුතුන් හන්දලා ගාව එකතු කරලා තියෙනවා දැන් අපි ටිකක් උදව් කරානේ ලබුතන දේ පොත හදන්න ඉතින් ඒ වගේ ෆොටෝ ටික වෙනම කම්පියුටරේ දාලා තියෙනවා ෆොටෝ ඒ පොත හදන්න ගත්තු ෆොටෝ ටික ඔක්කොම වෙනම දාලා තියෙනවා තමන්ට ෆොටෝ එකක් ඕන නම් ඒකෙන් print out එකක් ගන්න තිබ්බත්. ඊකට පොඩි වියදමක් කියන්නේ ඉතින් අරක අපරාධයන් අර ওই පොතක් කපන්නේ. ඒ වගේම ඉතින් අර
script නොදන්නානේ.
ඔව් ඒ කියන්නේ අර මොකද ඕක කැපුවම අර පොතේ තියෙන වටිනාකම නැතුව යනවා.
කාටවත් දෙන්න
ආයක දැන් තමන්නේ ඒක අපි පැත්තකින් තියලා අපි. ඊට පස්සේ බහුවචන පදේ ඉමේ කියලා හැදෙන්නේ ඒවා සබ්බේ පදේ හැදුණු විදියමයි. ဒုတိය ඒක වචන බහුවචන පදත් සබ්බ ශබ්දේ හැදුණු විදියට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔන්න තතිය පදේ පොඩි වෙනසක් තියෙන නිසා ඒකට වෙනම සූත්‍රයක් කියනවා. අනිමි නාම් හිච ඉති අනිමි නාම් හිච යන සූත්‍රයෙන් ඉමස්ස අනු ඉම ශබ්දය හට අන ආදේශය වේ ඉමිච ඉමි යන ආදේශයද වේ අනේන ඉමිනා යනු තතියා ඒක වචන පදයි මොකක්ද එතකොට වෙන්නේ ඒකෙත් තින්නේ ඉම ශබ්දය ඉම දන නා කියලා තැන් දෙක දෙලේ ඉම නා ඉම නා පැහැදිලිනේ ඊට පස්සේ ඉමහට මේ දැන් කියපු සූත්‍රයෙන් අනිමි සූත්‍රයෙන් අන ආදේශයක් ගන්නවා අනදන නා කියලා දැන් මෙතන තියෙනවා. ඒ සූත්‍රයෙන්ම ඉමහට ඉනි ආදේශයක් ගන්නවා. එතකොට මේ පදේ හැදිලා ඉවරයි. මේ අන කියලා ආදේශයක් ගත්තු සූත්‍රයේ පද වෙන් කරගෙන නාහට ඒන ආදේශය ගන්නවා. මේක අපි පස්සේම ගමු. මේ විදිහටම ගමුකෝ. නාහට ඒ නාදේශය ගත්තා. ඊට පස්සේ මේකේ පූර්වස්වර ලෝප පැමිණ වීම ආදී කරලා ගත්තම අනේන කියලා පදයක් එදෙනවා. අනේන ඉමිනා කියලා මෙතන පදේ හැදෙනවා. තේසීනේ.
දැන් අදකට
පදේ
මේ බාලාවතාරයෙන් කරවන්නේ මේ බාලාවතාරයෙන් මේ
ගහදන්නේ මොකද්ද?
බර්ණගේ පොත
කියන්නේ.
ඔව් ඒ වුණට බාලාවතාරී නොකියවෙ නැතම් පදක් තියෙනවා. මේක වෙනම පොතක් සන්න. පිටතර කාලේ ඉඳලා. ගොඩක් පැරණි පොත. ආ. මේකෙන් පදාරගෙන කියලා නෙමෙයි. නෑ. එනේ නැති යතම්
බාලාවතාරින්
රූප සිද්ධියනේ. ඔව් ඒ වයින්නම්. ඒ කියන්නේ කච්චායන ක්‍රමයේ හැදුණු පද වෙයි පෙන්වන්නේ. ඒත් ඔක්කොම පද පෙන්වන්නේ නැහැ වර්ණ කිල්ලේ. මේ රූප සිද්ධියේ අපි කිව්වේ අර පද 10ක් පෙන්වනවායි කියලා. ත ඒත ශබ්දයේ ඒ ඔක්කොම මේකේ වර්ණ කිල්ල පෙන්වන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඒක වචන පද හැදිලා ඉවරයි. පැහැදිලි ඇති මේක නේද? ඊළඟ සූත්‍රයට අපි යමු. බහුවචන හදන්න යන්නේ සබ්බස්සිමස්සේවා ඉති. සබ්බස්සිමස්සේවා යන සූත්‍රයෙන් සුනංහිසු සුනංහි ප්‍රත්‍ය පරකල්හි වා විකල්පයෙන් ඒ යන ආදේශයක් වේ.
ඒහි ඉමේහි
යනු තතියා කරණ බහුවචනයි. එතකොට මේකේ සූත්‍රයත් අපි කියමු. සබ්බස්සිමස්සේවා යනු ආදේශ විධාන සූත්‍රයි. සබ්බස්ස යනුද ඉමස්ස යනුද ඒ යනුද වා යනුද පදයෝය. මේකට සුනංහිසු කියන පද එකතු කරලා සූත්‍රයේ අර්ථ කියනවා. සුනංහිසු සුනංහි ප්‍රත්‍ය පරකල්හි සබ්බස්ස ඉමස්ස සියලු ඉම ශබ්දයට වා විකල්පයෙන් ඒකාරාදේශයක් වේ. හරි. ඒකට ඒහි ඉමේහි කියන පද දෙක හදන්න යන්නේ. ඉමදානහි ඉමදාන ඉති කියලා තැන් දෙක ගන්න. සබ්බස්සිමස්සේවා කියන සූත්‍රයෙන් මුළු ඉමහටම ඒ ආදේශයක් ගන්න. ඊට පස්සේ ඊළඟ පදේ හදද්දී ඉම කියන තැන අයන්නට ඒ යන්නක් ගන්නවා. සුහිස්වකාරෝ ඒ කියන සූත්‍රය. ඊට පස්සේ තියෙන පද හැදෙනවා. මේක පමනෝකුවන් ඒහි අරකේ ඒ ගත්තේ ප්‍රථමාවටයි ද්විතියාවටයි වෙන වෙන ගත්තේ. අරකේ ප්‍රථමාවට ගත්තේ. මේකේ ඒකයි වෙනස.
මේකේ
සියලුම ඕ. මේ පදවල කිසි වෙනසක් නැහැ. බුද්දේ විබුද්දේහි පදව වගේම තමයි. වෙනසක් නැහැ. මේ තැන්වලකින් අර භී ප්‍රත්‍ය ආදේශයේ වෙලා ඒභි ඉමේභි කියන පදත් ආදේශ වෙලා හැදෙනවා. ඒ ඉතින් ඒ තැන් කියන්නේ නැහැ ඉතින් ඒවා ලේසි නිසා. ඉතින් නොකියම යනවා. කියන්නට බී ඇවිල්ලා. මේ වයිති ලේසි නේ කියලා යනවා මේ. මේ පදේ ඒක වෙන පදයක්. ඒකෙන් මුළු ඉම ශබ්දයටම ඒ කියලා ගන්න. මේකෙන් ගන්න ඉම ශබ්දයේ මකාරස්ත අකාරයට ඒ කාරය ගන්න. ඒ වෙන සූත්‍රයක් සොයිස්වකාරෝ ඒ සූත්‍රය. හරි. ඊළඟට අපි ඉස්සරහට යමු. වා සත්මා ස්මින් සංසාස්ව අත්තං ඉති ඒව. ඉවර ජීවස්ම කියවමු බලන්න. ඒ ටික කියවමු බලන්න.
ස්වා දස්මා ඉස්මින් සම්සා ඉස්වත්තං
ඉත්‍යේව. ඒවා ඉස්වත්තං කියන්නේ ස්වත්තං. සංසා ස්වත්තං. සංසාසු අත්තං කියන එකයි. වා සත්මා ස්මින් සංසාස්වත්තං යනු ඒව මතු සූත්‍රෙහි
යෙදී
ඉම සද්දස්සච යනු ආදේශ විධාන සූත්‍රයි. ඉම සද්දස්ස යනුද ච යනුද පදයෝය පද දෙකකි.
එතකොට
මේකේ අර්ථ අපි කියනවා අර කලින් කියපු පදත් එක්ක එකතු කරලා සස්මා ස්මින් සංසාසු ස ස්මා ස්මින් යන ප්‍රත්‍යද සං සා යන ආදේශයෝද පසුව ඇති කල්හි ඉම සද්දස්සච ඉම ශබ්දයටද වා විකල්පයින් අත්තං අකාරයක් වේ. එහෙම නැත්නම් අත්වයක් වේ. අපි
මේක සංසාරසු නේද?
ඔව් ඒක තමයි සංසාරසු තමයි. අපි අර්ථ කියාගෙන යමු. එතකොට වෘත්‍ය සත්මා ස්මින් සංසාසු ස ස්මා ස්මින් සංසා යන විභක්තිහා ආදේශ පරකල්හි ඉමස්ස ඉම ශබ්දයට
වා
විකල්පයෙන් අත්තං හෝති අත්වයක් වෙයි. අස්ස ඉමස්ස යනු චතුත්ති චට්ටි ඒක වචනයි. ඒසං ඒසානං ඉමේසං ඉමේසානං යනු චතුත්ති චට්ටි බහුවචනයි. අස්මා ඉමම්හා ඉමස්මා යනු පංචමී ඒක වචනයි. ඒහි ඉමේහි යනු පංචමී බහුවචනයි. අස්මින් ඉමම්හි ඉමස්මින් යනු සප්තමී ඒක වචනයි. ඒසු ඉමේසු යනු සප්තමී බහුවචනයි. අත්තපක්ඛේ අකාරයක් වූ පක්ෂයෙහි නතිමේහි කථාකාරේහි ඉති නතිමේහි කථාකාරේහි යන සූත්‍රයෙන් ස්මාස්මින්නම් ස්මා ප්‍රත්‍ය ස්මින් ප්‍රත්‍යයන් හට ඉම්හා ම්හි න සිද්ධන්තේ. ඉම්හා ම්හි යන ආදේශයෝ සිදු නොවෙත්. හරි, ඒ ටික අපි බලාගෙන යමු. මේ ඊට පස්සේ දැන් චතුත්ති ඒක වචන පදේ හදන්න යන්නේ. ඒක වචනේ එතකොට හැදෙන්නේ අත්ථ ඉමස්ස කියන පද දෙක. අත්ථ ඉමස්ස සියලු ඉම ශබ්දයට අයන්නක් ගත්තා ස ප්‍රත්‍ය. ඉතිරි එකේදීකින් කෙලින්ම වෙන මොකුත් වෙනසක් නැහැ. ඉම ශබ්දය ධන සහාර ආගමය ධන ස. මෙතනදිත් ඉම ශබ්දය නෙවෙයි දැන් අයන්න තියෙන්නේ. අයන්න ධන සා ආගමය ස ප්‍රත්‍ය අස්ස ඉමස්ස කියලා පද දෙක හැදෙනවා. කොට ඉමහට අයන්නක් ආදේශ වෙනවා දැන් කියපු සූත්‍රයෙන්. ඊට පස්සේ ඒකේ ඊළඟ පෙර සකාර ආගමය අස්ස. මේකේ ඉම ධනස සකාර ආගමය ඉමස්ස පද දෙක හැදෙනවා අස්ස ඉමස්ස කියලා. මොහුට නියත කියන පද දෙක අර්ථය. ඊට පස්සේ බහුවචනේ බුද්ධස්ස කියලා හැදුවේ කොහොමද? ඒ කිව්වේ ශ්‍රී ලිංගයේනි ওই කතාව. සාගමෝසේ සාගමෝසේ සූත්‍රය මුලම හැදුවේ බුද්ධ ශබ්දේ හදත්. එතකොට මේක දැන් හදන්න යන්නේ ඒසං ඒසානං ඉමේසං ඉමේසානං කියන පද. බහුවචන පද හතරක්. එතකොට කොහොමද ඉම ශබ්දයට ආදේශ ආදේශයක් වෙනවා ඒ කියලා. ඉතින් එහෙම දාගමු පැහැදිලි වෙන්න. ඉමහට එක තැනක ඒ ආදේශයක් වෙනවා. ඊට පස්සේ මේ ආදේශය නොවුණු පක්ෂයේ ආදේශය වෙන්නේ නැතුව තිබුණු තැන නං තත්වයට සං ආදේශයනේ. එතන මෙතන අන්තය පදාන්තය ඒ කාර්යයක් වෙනවා. පදේ අන්තයට ඒ කාර්යයක් වෙනවා. මෙතනත් නං හට හාන. එතකොට ඉම ඒ සං ඉම ඒ සාන කියලා කියන්නේ. මෙතෙන් එකතු වෙන්න ඕන ඒ යන්න. මෙතෙට ඉම ඒ යන්නක් වෙනවනේ. අයන්න ඒ යන්නක් වෙනවා. එතකොට ඉමේ කියලා තියෙන්නේ මෙතන නං වෙනකොට සං ආදේශයක් වෙනවා. ඉමේ සං මේ සාන. එතකොට ඒ තියද්දි ඒ විදිහටම ආපහු ආදේශ මොකුත් කතා නැහැ. මේ දෙකම ආපහු මෙතෙන් දෙනවා. නං හට සං ආපහු සාන. ඒ සං ඒ සාන කියන පද දෙක හැදේ. පැහැදිලි. එතකොට ඒ හැදුණු සූත්‍රය ඉතින් ඒවා අපි ඔක්කොම කිව්වේ නැහැ. ඒ ටික ඉතින් ලේසි නිසා දා ගන්න පුළුවන්. මේකේ සූත්‍රය කියමු ගන්න. මේ දෙකම එකම සූත්‍රයකින් වෙන්නේ. නං හට සංසානං ආදේශය. සබ්බතෝ නං සංසානං. හරි එහෙනම් ඒක හරි. පංචමී ඒක වචනේ දැන් අපිට හදන්න තියෙන්නේ. ඊට පස්සේ අස්මා ඉමම් හා ඉමස්මා කියලානේ හදන්න තියෙන්නේ. අස්මා ඉමම් හා ඉමස්මා. ඉමදාන උස්මා. ඉමහට ආදේශයක් වෙනවා අයන්නක්. මේකෙදි උස්මා ප්‍රත්‍යයට උස්මා ඇවිල්ලා එක පදයක් හැදෙනවා. ඊට පස්සේ උස්මාහට මේකම මුහා ආදේශය ඇවිල්ලා තව පදයක් හැදෙනවා. ඉමස්මා ඉමම්හා කියලා. මේ ආ ආදේශය ආපුවම උස්මා ප්‍රත්‍ය විතරයි එන්නේ. අස්මා. මේකේ ඉම්හා එන්නේ නැහැ. හේතුව ඊළඟ සූත්‍රයෙන් ප්‍රතිෂේධයක් කරනවා, වැළැක්වීමක් කරනවා. ඉම ශබ්දයට අයන්න ආදේශ වුණාම උස්මාහට වෙන උම්හා ආදේශයත් උස්මින් හට වෙන උම්හි ආදේශයත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙතන පද හැදෙන්නේ ඉමස්මා ඉමම්හා අස්මා කියන පද තුන. හරි. ඒක බහුවචනේ ඒවි ඒහි ඉමේවි මේහි කියන ඒවා තතියාවේ හැදුණු විදියමයි. ඊපස්සේ සප්තමී ඒක වචනේ. අස්මින් ඉමම්හි ඉමස්මින් කියන පද තුන මේ විදියටම ස්මින් ප්‍රත්‍ය මුහි ආදේශය වෙනවා. මෙතන අයන්‍ය යෙදিলা විකල්ප විදියට ස්මින් ප්‍රත්‍ය යෙදෙනවා, මුහි ප්‍රත්‍ය යෙදෙන්නේ නැහැ. එතකොට පද තුනයි. ඉමස්මි ඉමම්හි අස්මි. සූත්‍රයෙන් ඒවා දීසි.
මේ වරණයෙන් පොතලා. අම්මි අස්මි
අම්මි දෙකම තියෙනවා.
අම්මා
එකක් තියෙනවා. ඉතින් නැහැ කියලා තමයි ඉතින් කියන්නේ. මේ පොතේ ඉතන නැහැ. සටහනක් දාගන්න ඒක. මේ සූත්‍රයෙන් වළක්වනවා කියලා පදේ හැදෙන එක. නතිමේහි කතාකාරේහි කියන සූත්‍රයෙන් කියවෙන්නෙම මේ පද යෙදෙන්නේ නැහැ කියන එකයි. ඊට පස්සේ බහුවචනේ පදේ ඒසු ඉමේසු.
ඒසු ඉමේසු. අය එක ලස්සන ටික. පදේ
ඉම ඒසු ඒ සු. හරි.
ජොබ් කරන්න ඕන නැත්නම්
මොකේද?
මම උපමාදවට කෝලින් අරගන්න ඕනේ.
මෙතනද?
ඉමයි මේ ඡන්දේ ආයන්නේ ඉඳලා
කරන්න ඕන. ඒ ටික කියෙන්න ඕනේ. ඒ ගත්තී මේ පූර්වස්වරය සරලෝපෝ සූත්‍රයෙන් අයින් කරලා තමයි ඒ යන්න අරගෙන සූත්‍රත්‍ය දාන්න ඕන. ඒවල කලින් අපි ඒව හදද්දී ඒව පෙන්නපු නිසා අපහු පෙන්වෙන්නේ නැහැ.
අපි මුලින් යම කිව්වද ඒක ආයෙ ඉස්සරහට කියන්නේ නැහැ. කීව කොටස් ගමනක්. ඒක අමතක කරගන්න
බැහැ. දැන් ඉතින් විනය අට කතාව එහෙම දැන් ඉගෙනගෙන යනවානේ. ඒ නිසා ඉතින් මේ අට කතා න්‍යායන් ටිකත් අපි නේද ඒ ඉගෙන ගද්දි කියවෙන න්‍යායෙමුත් දැනගෙන නේද හරි. ඊට පස්සේ අපි මේ ටිකේ අර්ථ කිව්වනේ නේද? නති මේහි කතාකාරේහි කියන සූත්‍රය අපි වෙන් කරලා කිව්වද? නෑ නේ. නති මේහි කතාකාරේහි යනු ප්‍රතිඡේද සූත්‍රයි. න යනුද කිමේහි යනුද කතාකාරේහි යනුද පදයෝය. මේකේ ස්මාස්මින්නම් මහා මුහි කියන පද අනුවර්තනය කරලා අපි මේ විදිහට අර්ථ කියනවා. කතාකාරේහි කළ අකාර ආදේශ ඇති තිමේහි ද ශබ්ද ඉම ශබ්ද යන්ගෙන් පර වූ
ද ශබ්ද ඉම ශබ්ද යන්ගෙන් පර වූ
ස්මාස්මින්නම් ස්මාස්මින් ප්‍රත්‍යන්ත
ස්මාස්මින් ප්‍රත්‍යන්ත
මහා මහින
මහා මහින
මහා මහි යන ආදේශයෝ නොවෙත්
මහා මහි යන ආදේශයෝ නොවෙත්.
හරි. තව පොඩ්ඩයි අපි ඉතිරි මේ ශබ්දය ඉවර වෙනකම් මෙහෙමනම් කියමු නේද? ඉත්‍යං ත්‍රී ලිංගු වෙහි අයං ප්‍රථම ඒක වචනය අයං යයි සැකසි. සේසං ඒතාව සෙසු පද සැකැත්ම ඒතා ශබ්දයේ මෙනි. සංසාසත්තං ඒව විශේෂෝ
සංසාසත්තං ඒව විශේෂෝ
සංසා ප්‍රත්‍යපරකල්හි
සංසා ප්‍රත්‍යපරකල්හි
අත්වයක් සිදුවීමම විශේෂයයි.
අත්වයක් සිදුවීමම විශේෂයයි.
ඒ කියන්නේ මොකද්ද? අයන්නක් ආදේශ වෙන එක දැන් ඒත ශබ්දයේ එහෙම උනේ නැහැ. මේ ඉම ශබ්දයේදී අයන්නක් ආදේශ වෙනවා එතකොට සා ප්‍රත්‍ය සං ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙදී ඒ නිසා අස්සා කියලා පදේකුත් අමතරව හැදෙනවා. අස්සා චතුත්ති චට්ටි ඒක වචනවල අස්සා කියලා පදයක් හැදෙනවා. එතකොට මෑගි කියන එකයි තියෙන්නේ. එතකොට සත්තමී ඒක වචනේ අස්සං කියලා පදයක් හැදෙනවා. මෑය කෙරෙහි කියන අර්ථය. එතකොට ඒක විශේෂයි එහෙම පදයක් ඒත ශබ්දයේ හැදුනේ නැහැ. ඒතා ශබ්දයේ නපුංසක ලිංගුවෙහි පද සිද්ධිය කියනු ලැබේ. සවිභත්තිස්ස වා ඉති ඒව. සවිභත්තිස්ස වා යනු මතු සූත්‍රයෙහි යෙදේ. ඉමා සිද මන්සිසු නපුංසකේ ඉති. ඉමා සිද මන්සිසු නපුංසකේ යන සූත්‍රයෙන්. ඉමස්ස ඉම ශබ්දයට වා විකල්පයෙන් ඉදං යන ආදේශය වේ. ඉමස්සිද මන්සිසු නපුංසකේ යනු ආදේශ විධාන සූත්‍රයි. ඉමස්ස යනුද ඉදං යනුද අං සීසු යනුද පදයෝය. නපුංසකේ කියලත් පදයක් තියෙනවා. නපුංසකේ යනුවෙන් මෙහි පද හතරකි. අපි ඒ ටික අර්ථ කියනවා. නපුංසකේ නපුංසක ලිංගුවෙහි සවිභක්තිස්ස ඉමස්ස විභක්ති සහිත ඉම ශබ්දයට වා විකල්පයෙන් අංසීසු අං සී සත්‍ය පරකල්හි ඉදං යන ආදේශය වේ. ඉදං ඉමං යනු ප්‍රථමා ඒක වචනයි. ඉමේ ඉමානි යනු ප්‍රථමා බහුවචනයි. ඒවං දුතියා දුතියා පද සැකැස්මද මෙසේය. හරි, එහෙමනම් ඉම ශබ්දය අවසන් වෙනවා. කොහොමද එතකොට නපුංසක ලිංගයේ ප්‍රථම ඒක වචනේ ඉදං කියලා ආදේශයක් වෙනවා. ඉමස්ස ඉදං අංසීසු නපුංසකේ කියන සූත්‍රය. ඔව්, පොඩ්ඩක් මේකේ විභක්ති සහිත ඉම ශබ්දයට ඉම දනසි. එතකොට මේ ඔක්කොටම තමයි ඉදං ආදේශය වෙන්නේ. හරි ලීති, විභක්ති සහිත ඉම ශබ්දයට ඉදං ආදේශය දැන් කියපු සූත්‍රයේ. ඔව්, විභක්තියටත් එක්ක. එතකොට මේ ඔක්කොටම ඉදං ආදේශය. ඊට අමතරව තව පදයක් හැදෙනවා. ඉම දන සී සීහට අං පද සූත්‍රය. සීහට අං තින් සූත්‍රය. ඒකෙන් එතකොට පදයක් හැදෙනවා ඉමං කියලා. ඉම් අ අං ඉම. පද දෙක, මේ පළවෙනි එක, මේ දෙවෙනි පද. හරි, එතකොට පද දෙක හැදුනා ඉදං ඉමං. ඉමේ ඉමානි කියන පද දෙක ඉතින් ලේසි. කොහොමද? චිත්තේ චිත්තානි පද හැදුනා වගේ. සබ්බේ සබ්බානි කියන පද දෙක හැදුනා වගේ. සබ්බ ශබ්දයේ ප්‍රථම බහුවචනේ වගේ බහුවචන පද දෙක. සබ්බං සබ්බේ සබ්බානි කියලා හැදුනා වගේ මේකේ ඉදං ඉමං ඉමේ ඉමානි. එතකොට ဒုတိယත් ඉතින් ඒ විදිහම වෙන වෙනසක් නැහැ. මේ විදිහටම සූත්‍රේ විතරක් වෙනස් වෙනවා. එතකොට ඉම ශබ්දය කතා කරලා ඉවරයි. එතකොට අද දවසට හිමනම් ඇති. රූපසිද්ධි පොත ගත්තේ නැති ස්වාමීන් වහන්සේලා අර පෙට්ටියෙන් එකක් අරගෙන යක් මේ නම් අද දවසෙත් අපි ඉරත් කරගත්ත සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටමත් මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පින්කම හේතු කෙනේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉස්සරහට මේ පද හදන්න යන කාලේ අඩු කරගන්න බලමු. මේ වරණගීම් ටික ඉවර වුණාම මේකෙදී ඉවර වෙන්නත් කලින් ඊට පස්සේ මේ ටික ඉවර වුණාම සංඛ්‍යා ශබ්ද ගැන කතා කරනවා. ඒ සංඛ්‍යා ශබ්ද වලින් පස්සේ අලිංග ශබ්ද කියලා නිපාත හැදෙන ක්‍රම ටිකක් විස්තර කරනවා. ඒක හරිම වැදගත්. ඒ එක එක අර්ථවල නිපාත පද හැදෙන හැටි විස්තර කරන උදාහරණයකට අර කලින් අපි භාෂා උදාහරණේ පළවෙනි පොතේදී ඊටක ටිකක් විස්තර කළා. කොහොමද යත්‍ර තත්ෝ යත්‍ර යත් තත්‍ර තත්‍ර එතකොට කුත්‍ර කුහින් කුහං ඔය වගේ පද හැදෙන්නේ කොහොමද, ඒ වගේ තේරුම් මොනවද, ඒ විස්තරය ඉස්සරහට එනවා මේකේ. මේ ටික හරිම වැදගත් අපිට ඒ වගේ හරියට තේරුම දැනගන්න. මෙන්න මේ අර්ථවල මේ ප්‍රත්‍ය යෙදෙනවා, මේ පදත් එක්ක මේ විදියට ආදේශ වෙනවා කියලා ඒ විස්තරය. මේ ටික ඒ නිසා ඉතින් හොඳට බලා ගන්න ඕනේ නේ. එන්න කරගෙන යන්න. එතකොට මේ නාම කාණ්ඩය ඉවර වුණාම ඊට පස්සේ සමාස කොටස එන්නේ. ඒ ටිකේ මේ ටික ඉවර වෙනකන් ඒ කතා කරගෙන යන ටික ඇතරෙදි වර්ණගීම සමාස පාඩමේ ඉඳන් තමයි ව්‍යාකරණ කොටස් කතා කරන්න තියෙන්නේ. ව්‍යාකරණ න්‍යායන් ටික. ඒ ටික ඉතින් බොහොම වැදගත්. ඒ ටික අපි පටන් ගන්න කලින් මේ ටික ඉවර කරලා ආපහු මේ කතා කරපු ශබ්ද තියෙනවනේ, ඒකෙට කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියන එක දවසක් විතර වගේ අරගෙන ටිකක් කතා කරගෙන යනවා. ඒ සර්වනාම ටික එහෙම කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියන එක. මේකෙදී ගැටු තිබුණොත් තව අපි කතා කරමු කොහොමද වාක්‍යයකට සර්වනාම සම්බන්ධ කරගන්නේ කියන එක. මේත් එක්ක වෙන මොනවද වෙන්න ඕන වෙනස්කම්? යෝජනා චෝදනා ඒ සරලවට වඩා අපි ටිකක් කියනවා නේද? වෙන්නේ කියලා.
නෑ
ඒක තරක් කරනවා. ඊට ඒක තහගින්න වෙනකොට හරියට ඔතන ඇදෙනවා. ඒකත් අපි කරන කරගෙන යමු. සරලවම මේකෙන් කෙරෙන්නේ මේකයි කියලා. වෙන වෙන මොකක්ද? මේ වගේ තියෙන ඒවා කියන්න නේද? සලකලා බලන්න පුළුවන්.
දෙලදස්
අපිට වගේ. හරි අපි එහෙමත් තව ටිකක් කියන්න බලන්නකෝ ඉස්සරහට හරි වෙන දැන් නම් ඇති නේද යෝජනා ඊළඟ දවසේ තව තියෙනම් එහෙමනම් ලියලා හරි මෙතනින් තියන්න නේද උදේට අපි සලකලා බලන්න ඕනේ හොඳයි අපි නවත්තමු ඉස්සරහට කොහොමත් අපිට දැන් රූප සිද්ධිය වගේ කරද්දි ඒ ටික විතරයි කොහොමත් කියන්නේ. කෙටියෙන් ඒකෙන් කියවෙන්නේ මොකද්ද කියලා සූත්‍රයෙන් කියන්නේ මොකද්ද කියලා අපි ටිකක් කතා කරගෙන යනවා ඉස්සරහට. මේ වගේ පදෙන් පදේ පරිවර්තනය කරවන්නේ අනිත් අය ලවා පරිවර්තනයක් කරවන්නේ අපිම පරිවර්තනය කරලා තනියෙන් කියාගෙන යනවා. නැත්තම් ඉතින් මේ වෙලා යන නිසා මොකද ගොඩාක් ලොකු රූප සිද්ධිය කියන්නේ ඉතින් ගොඩාක් ලොකු මේ භාගයයි කොටේ කොටසයි පළවෙනි කොටස දෙවෙනි කොටස මීටත් ලොකුයි
ඒ නිසා ඉතින්
සූත්‍ර නම් එකයි ඉතින් විස්තරේ ගොඩක් වැඩි විස්තරේ ගොඩක් වැඩි ඒ නිසා ඉතින් අර ටිකක් අපිට වේගින් කරන්න වෙනවා ඒක අවශ්‍ය විස්තරය අපි කොහොමද කරන්නේ මේ සූත්‍රයෙන් කෙරෙන්නේ මේකයි කියලා ඒ ටික පැහැදිලි කිරීම කරනවා ඉතින් ටිකක් තියාගෙන යන්න ඉතින් කැමති අයට කියන්නත් දෙනවා පරිවර්තනය ගන්න එහෙම හොඳයි නේද මේ වගේ එකක් ඉතින් කරගන්නේ බොහොම ඉතින් අපහු ව්‍යාකරණයට එතන ඉහාට දෙයක් කරන්න අවශ්‍යත් නැහැ රූප සිද්ධි වගේ පොතක් කරගත්තොත් ඊට පස්සේ ඉතින් ඒවා Tamanට තනියෙන් කරගන්න පුළුවන් කොහොමද? බාලාවතාරේ වුණත් ඇත්තටම හරියට Taman උනන්දුයෙන් කරගත්තොත් ආපහු ඉතිරි අනිත් හැම ව්‍යාකරණ පොතක්ම තනියෙන් කරගන්න පුළුවන්. ඒ දැනීම එනවා දැන් අපිට ඔය සූත්‍ර ගලප ගන්න රටාවනි අහුවෙන්න ඕන. ඒ රටාව අහු වුණා නම් ඉතිරි ටික කොහොමද කරගෙන යන්න පුළුවන්? ඒ නිසා ඉතින් අර ටිකක් ඒ ටික බලාගෙන යමු. ඒක ලොකු අපහසුවක් වෙන්නේ. ඉතින් අපි කොහොමත් මේක ඉවරුනහම අපහු සාරාංශයක් කතා කරමු. නාම කාණ්ඩ ඉවරුනයින් පස්සේ.